මහා සංඝරත්නයන් අවසරයි. එහෙමනම් අද දස ධම්ම සූත්‍රය නැත්නම් අබ්බජිත අබින්හ සූත්‍රය තමයි සාකච්ඡා කරන්න යුතුයි. මේක විශේෂයෙන්ම අපිට ගොඩක් වැදගත් වෙන විතර සත්‍ය වික්ෂා කළ යුතු සූත්‍ර දේශනාවක් නිසා ඉදුවයි ගැන සාකච්ඡා කරන්න හොඳයි. හොඳයි. එහෙනම් අපි කරුණින් කරුණ ටිකක් කියාගෙන යමු. පළවෙනි අවුද කස්සපයතුම කියන මුල ආරම්භ කරනවා කියමු. මුල මුලින්ම කොහොමද ආරම්භ කරන්නේ? දස හිමේ වික්කවේ ධම්මා අපජිතේන අච්ච වෙක්කී තප්පා. කොහොමද මහණෙනි, මේ කරුණු 10 හිමේ දස ධම්මා, මේ ධර්ම 10 අපජිතේන පැවිද්දෙක් විසින් අබින්හං, බින්හං කියන එකේ තේරුම අබික්කණං නැත්නම් නිරන්තරයෙන් කියන එකයි. පච්ච වෙක්කී තප්පා, ප්‍රතිවේක්ෂා කර යුතුයි, සිහි කරලා බලන්න ඕන කියන එකයි තේරුම. කතමී දස මොනවද ඒ කරුණු 10? පළවෙනි කාරණාව වේවන්නියම් හි අච්චෝපගතෝ ඉති. එතකොට විවර්ණ භාවයට පැමිණියේ වෙමි කියන එකයි තේරුම. එතකොට විවර්ණ භාවය කියලා කියන්නේ මොකක්ද? විනස් භාවයකට පැමුණා කියන එකයි තේරුම. ඒ කාරණාව ඒකට අට කතාවේ පැහැදිලි කරගෙන ඊළඟට කියමු නේ. හොඳයි නේ. මොකක්ද මේ විවරණ භාවය කියලා කියන්නේ? ඒක ටික විස්තර කරනවා. අට කතාවේ ඒකට මේ මුල් කරුණු විස්තර කරනවා. පැවිද්දෙකු විසින් කියලා කිව්වේ ගෘහ වාසය අත්හැරලා සාසනේ පැවිද්දට එළඹුණු කෙනෙකු විසින්. එතීම කිව්වොත් භික්ෂුවක් විසින් අබින්හං කියන එක විස්තර කරනවා. අබික්කණං කුණක් වුණා. නැවත නැවත නිරන්තරව නැවත නැවත සිහි කළ යුතුයි. පච්ච වෙක්කී තබ්බා, හෝ ලෝකේ තබ්බා, සල්ලක්කේ තබ්බා, සලකා බැලිය යුතුයි. රෝ ලෝකේ තබ්බා කියන කියන්නේ බැලිය යුතුයි කියන එකද? එතීම කිව්වොත් සලකලා බලන්න ඕනේ මේ කාරණා සම්බන්ධව. ඊට පස්සේ විස්තර කරනවා වේවන්නියන් කියන වචනය. එතකොට විවර්ණ භාවය කියලයි සිංහලෙනුත් කියන්නේ නේද? එතකොට විවන්න භාවං කියලයි පාලි වචනය. ඊට පස්සේ විස්තර මේ විවන්න භාවය කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත් වෙනස් බව කියන එකයි. වෙනස් බව. වෙනස් බවකටපත් වුණා. එතකොට මෙන්න මේ විවර්ණ භාවය දෙවදෑරුම වෙනවා. කොහොමද? ශරීර විවර්ණ භාවය, පරිෂ්කාර විවරණ භාවය කියලා. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා පැවිද්දෙකුගේ තියෙන ශරීර විවරණ භාවය මොකක්ද? ඒක විස්තර කරනවා තත් කේසමසු ඕරෝපණීන ශරීර වේවන්නියන් වේදි තබ්බං. කෙස් රැවුළු ඉවත් කිරීමෙන් ශරීරයේ වෙනස් භාවය දත යුතුයි. ඒ කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍යයෙන් කී අය කෙස් රැවුල් අලංකාර කරන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒකයි ඊළඟට මේ විස්තර කරන්නේ පේනව ඇති. කුබ්බේ පන නානා විරාගානි සුක්ම වත්තානි නිවාසෙත්වා. මෙතන මේ කියන්නේ මේ කියන්නේ පරිස්කාර වේවර්ණිය ගැන. ඔව්, මෙතනදී එතකොට ශරීරයේ වෙනස් භාවය ගැන තමයි දැන් කිව්වේ. කොහොමද? දැන් ගිහි කාලේ අපි මේ විදියටද හිටියේ? ආනන්දායස්ම ගිහි කාලෙත් ওই විදියට කෙස් බාලා රැවුල ඉවත් කරලා එහෙමද හිටියේ? නෑ. අනිත් අයත් ඒ වගේ තමයි නේද? කොහොමද දැන් කෙස් නම් පිළිවෙලකට තියලා එක එක හැඩයට කපලා නේද? එක එක ක්‍රමවලට කියන්නේ කියවයි නම් කියන්න අවශ්‍ය නැහැ නේද? මේ මේ ක්‍රමයට කියලා මතක් වෙනවා ඇති පොඩි අයස් මලට අර සමහරුන්ට hina යනවා නේද? ඒ කාලේ හිටපු විදිය මතක් වෙනවා ඇති. ඒකට රැවුලත් ඒ වගේ තමයි නේද? එක එක හැඩවලට එක එක ක්‍රමවලට රැවුල කපනවා එක එක ලස්සන හැඩ තියලා. කියන්නේ අසුවල් කට් එක නේද? ඒ කියන්නේ ක්‍රමවලින් කෙස් රැවුල් ලස්සනට සකස් කරලා අලංකාර කරනවා. නමුත් ඒ ශරීරයේ ඒ තිබුණු වෙනස ඒ ශරීරයේ තිබුණු ඒ වෙනස ප්‍රකටයි. ඒ කාලයට වඩා පැවිද්දෙක් වුණාම හැමෝම කොහොමද හැමෝම එක වගේ කෙස් රැවුල් අයින් කරනවා. අර කලින් තිබුණු ලස්සන කිරීම රටා දෙමීම මොකුත් නැහැ. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ ඒකට ශික්ෂාපදත් දෙනෙව්වා. අපිට ඒ විදිහට කෙස් ආදිය අපට ඕනවන විදිහට කපන්න බෑ. රැවුලත් කතුරෙන් එහෙම තමන්ට ඕන විදිහට එක හැඩ තියන කපන්න එහෙම කරන්න බෑ පැවිද්දේ. ඉතින් අන්න ඒක තමයි මෙතන ශරීර වේවන්නිය කියලා කිව්වේ. ඒකට ඒ කෙස් රැවුල් වල ඒ විදිහට අලංකාරවත් විදිහට සකස් කිරීමක් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා පරිස්කාර වේවන්නිය. පිරිකර වලින් විචුවකගේ සිද්ධ වෙන වෙනස් භාවය කොයි වගේද? උබ්බේපන නානා විරාගානි සුක්මවත්තානි නිවාසෙත්වාපි. අලින් නොයෙක් අලංකාර වස්ත්‍ර ඇඳලා හිටියත් කියන්නේ ගිහි කාලේදී මේ අපි පදයෙන් මෙහෙම වුණත් කියලා ඉර කියන්නේ. කොහොමද දැන් ගිහි කාලේදී තමන් කැමති කැමති කොහොම අලංකාර ඇඳුම් අඳින්න පුළුවන් බැරිද? මතක් වෙනවා ඇති ඒ කාලේ අඳපු දේවල්. දැන් මේ වගේ සිවුරක්ද ඒ කාලේ? අනෝපමායත්ම. ඉදර ඉන්න කාලේ නේද? මේ වගේ සිවුරක් නෙවෙයි අපි ඇඳේ නේද? තමන් කැමති කැමති විදිහේ ලස්සන ලස්සන පාටවල් වලින් එක එක විදිහේ ෂර්ට් විදියේ අලිසම් නේද? තමන් කැමති කැමති විදියට සමහර දවසින් දවසේ එක එක පාට, කලින් දවසේ එක පාටක්, පසුවද ඊට පස්සේ දවසේ තව පාටක්. හරි චිත්තයිස්ම ක්ලාස් එකට කිමෙද්දි මතක් වෙනවා නේද? ඉතින් සමහර තාත්තිකට ඉඳලා එනවා නේද? තව සමහර වත් කොටප එක එක විදියේ වෙනස් වෙනස් විදියේ ඇඳුම් ඇඳලා එනවා. තමන් කැමති කැමති පාටක් තෝරාගෙන අඳින්නත් පුළුවන්, කැමති කැමති විදිහේ ඒවා අඳින්න පුළුවන්. නමුත් භික්ෂුවක් වුණාම ඒ විදිහට කලින් දවසේ එක පාටක්, ඊළඟ දවසේ එක පාටක් එහෙම සිවුරු පෙරවන්නේ නැහැ. සාමාන්‍යයෙන් සීලයට ලැබි අල්පේච්ඡ සම්පූර්ණිතා ගුණයන්ගෙන් යුක්ත භික්ෂුවක් තුන් සිවුරක් පාවිච්චි කරනවා. ඒකට ඒකේ ඉතින් ඔක්කොම අනු පැහැයයි නේද? භාග්‍යතුන් වහන්සේ අනු දෙන්න සිවුරු පැහැයක් තමයි සිවුරු වල තියෙන්නේ. අපට ඕන විදිහට කළු පාට ඒවා අඳින්න, එහෙම නැත්නම් සුදුම පාට ඒවා අඳින්න එහෙම බෑ. ඒ විතරක් නෙවෙයි, තව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිශ්චිත රටාවක් තියෙනවා සිවුරක් මහන්න නේද? කඩ කපලා ඒ ක්‍රමයට මහපු සිවුරක් තමයි අපි පරිහරණය කරන්න ඕනේ. එහෙම නැතුව අලංකාරවත් අපට ඕන ඕන විදිහේ දිලිසෙන ඒ විදිහේ සිවුරු පාවිච්චි කරන්න බෑ. දැන් ඇයි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? ඇයි මේ දේවල් එතකොට දේශනා කරලා තියෙන්නේ? ඉතරහට තව ටිකක් කරුණු කියවෙනවා. අපි ඒ ටිකත් කතා කරලම කතා කරමු. ඊට පස්සේ විස්තර කරනවා නානග්ග රස භෝජනං සුවන්න රජත භාජනේ සූපංජිත්වා නොඑක් ආකාරයේ අග්‍ර රස තියෙන ආහාර බොහොම ශ්‍රේෂ්ඨ බොහොම උසස් ආකාරයේ ආහාර රන් රිදී භාජනවල ගිහි කාලයේ අරගෙන තිබුණත් ඒකට ගිහි කාලයේ කෑම කන්නේ රන් භාජන රිදී භාජනවල වෙන්න පුළුවන් ඉතින් බොහොම කැමති කැමති ආකාරයේ උසස් උසස් භෝජන වළඳලා තියෙන්න කාලා තියෙන්නත් පුළුවන් ගිහි කාලේ හැබැයි පැවිදි වුණායින් පස්සේ මෙන්න ඊට පස්සේ විස්තර කරනවා පිච්චුවක් විදියට කොහොමද ඒ ටික කරන්නේ කියලා. ඒක අපි ඊළඟට කතා කරගෙන යමු. දැන් පිච්චුවක් විදියට ඒ විදියට කටයුතු කරන්න බෑ. තමන් කැමති කැමති විදියේ භාජන අරගෙන දානි වළඳන්න බෑ. නේද? ඒත් එක්කම විස්තර කරනවා සිරිගබ්බේ වරසයනාසනේසු නිපජ්ජිත්වා දැන් කී කාලෙදී නිදාගත් දිනම් ඉතාමත් උසස් සිරිහන් ආදී දේවල් වලින් දැන් රජපුලේක කෙනෙක් නම් ඒ රජතුමාට ගැලපෙන ආකාරයේ ආසනවල තමයි නිදාගන්නේ. ඉඳගන්නේ සිංහාසනේ කියලා කියන්නේ නේද? පල්ලංක කියලා සාමාන්‍යයෙන් විවහාර කරනවා. ඒ විදිහේ උසස් ආසන රන් රිදි ආදීන් සකස් කරපු මණික් ආදී ඔබවපු ඒ විදිහේ ආසනවල තමයි ඉඳගන්නේ. දැන් අර මහා කප්පින රජතුමා නේද? එතකොට බද්දිය කියලා කියන්නේ රජ කෙනෙක්. ඒ විදිහේ රජවරු ගණනාව දැන් බෝසතාණන් වහන්සේ වුණත් එහෙමයි, නන්ද කුමාරයා වුණත් එහෙමයි. ඒ විදිහේ රජ වෙන්න බලාපොරොත්තුෙන් හිටපු අය ඇතැම් අය රජවරු. ඉතින් ඒ දේවල් දාලා ඒ දේවල් අතහැරලා තමයි පැවිදි භාවයට පත් වුනේ. එතනින් පස්සේ ආපහු පැවිදි වුණයින් පස්සෙත් මට අර කලින් ඉඳගත්තු සිංහාසනේ ඉඳ ගන්න ඕන. එහෙම කියලා ඒවා හොයන්නේ එහෙම හොයන්නේ නැහැ. තේරුණා නේද? හරි. එතකොට කලින් ඒ විදිහේ උසස් ආසනවල සැතපීලා එහෙම නැත්නම් නිදාගෙන ඉඳගෙන තිබුණත් සප්පි නවනීත ආදීහි වේසජ්ජං කත්වාපි. ඉතින් කොහොම උසස් බෙහෙත් වර්ග දැන් ඒ කාලේ තිබුණු වටින බෙහෙත් නිසායි මේ විදියට කියලා තියෙන්නේ. කිතෙල් ආදී ගැන උදාහරණ විදියට. ඉතින් ඒ ආදී උසස් විදියේ තමන් කැමති කැමති ඒ රෝගයට අනුරූප විදියේ බෙහෙත් වර්ග ඒ කාලේ නම් පාවිච්චි කරනවා. දැන් ගිහි කාලේදී නම් අපිට කියන විදියට ඉතින් අපේ තම තමන්ගේ හැකියාව අනුව ඉහළම තැනකින් ඉහළම වෛද්‍යවරයෙක් හොයාගෙන බෙහෙත් කරගන්න යනවා නේද? ඒ විදියට කරලා තිබුණත් ඒ කාලයේදී පබ්බජිත කාලතෝ පට්ඨාය පැවිදි වුණ කාලයේ පටන් චින්න සංඝටිත අසාව රස පීතානි වත්තානි නිවාසේ තබ්බානි. ඉතික අපි කවුරු හරි පරිවර්තනය කරමු බලන්න මේ ටික මොකක්ද මේ කියලා තියෙන්නේ. කවුද යමති? චින්න සංඝටිත කසාව රස පීතානි වත්තානි. හරිය චිත්තං නේ. කොහමද වින් කරන්නේ? සංඝටිත කසාව රස පීතානි. යම් බලන්න චින්න චින්න මොකද ඒ කියන්නේ? ඔව් චින්න කියලා කියන්නේ කඩ කැපූ කියන එකයි. කඩ කැපූ සිඳපු කියන එකයි. එදිරිද කඩ කපපු සංඝටිත කියලා කියන්නේ එකට මහපු කඩ කපලා ආපහු එකට මහපු කසාව රස පීතානි පඳුපෙව්. කසාව රස කියලා කියන්නේ කහට රස කියලා කියන්නේ ඇත්තටම ඒක යුෂ කියන එකයි. කහට යුෂ පීතානි කියලා කියන්නේ පෙව්ූ කියන එකයි. පීත කියලා කියන්නේ බොනවා කියන එකයි. කහපාට කියන අර්ථය නෙවෙයි මෙතන පීත කියන්නේ. ආ ධාතුවෙන් හැදෙන ත අතීත කීතක ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු පීත කියන එකයි. බිව් බීපු කියන අර්ථය. ඒතර මේ කියන්නේ පෙව්ූ කියන අර්ථය. අනු පෙව්ූ කියන අර්ථය. පැහැදිලිද? කඩ කපලා එකට මහලා අනු පොවපු වස්ත්‍ර ඇඳිය යුතු බවට පත් වෙනවා. ඉහි කාලයේදී මේ වගේ එකක් ලැබුණා නම් එහෙම මේ විදිහේ කහට ගියාපු එක. එක කහට පැල්ලමක් ගෑවුණා නම් කොහොමද මේක අයින් කරගන්නේ කියලා උත්සාහවත් වෙනවද නැද්ද? අපි හිතමු නිකමට සුදු පාට ඇඳුමක් ඇඳගෙන යනවා. කෙහෙල් අත්තක් කපලා තිබුණේ එක කිරි ගෑවිලා කෙහෙල් කිරි පාට වදිනවා. කහට හිතේවා. එහෙම නැත්නම් ඉඳරු අත්තක් හරි මාක් හරි කපලා තිබ්බ එකක්, එහෙම නැත්නම් අඹ අත්තක් අඹු එකක් ගෑවිලා කහට පැල්ලමක් හිටිනවා. කොච්චර උත්සාහවත් වෙයිද ඒක අයින් කරන්න. ඒ කාලෙදී නම් කල්පනා කරලා දැන් එහෙම වුණොත් එහෙම තව වතාවක් පණු ටිකක් ගහලා පාවිච්චි කරනවා. ඔක ගැන කලබල වෙන්නේ නැහැ. පේනවද එතකොට වෙනස? මෙන්න මේ தත්වයට පත් වුණු කෙනෙක් වෙනවා. දැන් එතකොට අපි ඒ කාලයේ ඒ පරිස්කාර ගැන කල්පනා කරපු විදියත් දැන් කල්පනා කරන විදියෙත් එහෙමනම් වෙනසක් ඇති වෙලා තියෙනවා. අයපත් වේවා මත්තිකපත් වේවා මිස්සක ඕදනෝ කුංජිතබ්බෝ. අරකා ගිහි කාලයේදී කොයිතරම් වටින රන් රිදී භාජන පාවිච්චි කරලා තිබුණත්, එක එක හැඩවල භාජන පාවිච්චි කරලා තිබුණත්, පැවිදි වුණායින් පස්සේ යකඩ පාත්‍රයක් හරි මෙටි පාත්‍රයක් හරි අරගෙන මිස්සක ඕදනෝ කුංජිතබ්බෝ, මිශ්‍ර ඕදනයක්, එහෙම නැත්නම් එකට මිශ්‍ර වුණ දානයක් වැළඳිය යුතු බවට පත් වෙනවා. දැන් මෙතන මේ විශේෂයෙන් කියන්නේ පිණ්ඩපාතේ වගේ වැඩියක්. ඒ අත්දැකීම මම හිතන්නේ හැමෝටම වගේ ඇති නේද? පිණ්ඩපාතේ හැමෝම වගේ වැඩම කරලා ඇතිනේ නේද? නැති කවුරු හරි ඉන්නවා නම් ඒකත් ටිකක් අලුතින් පැවිදි වුණු ආශ්‍රමතුන්ලා හුරු නැතුව ඇති ඇතැම් විටක. එහෙම වුණොත් දැනට පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක වඩින්න ඕන. ඒ කරලා හුරු කරගන්න ඕන. එහෙදීද? එතකොට තේරෙනවා විශේෂයෙන් මේ පිණ්ඩපාතේ වැඩිමේ ආනිසංස ගොඩක් තියෙනවා. අපිත් මේ පැවිදි වුණු මුල් කාලෙම ටික කාලයක් වගේ යද්දි අපේ ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක ඉතින් අපිටත් අවස්ථාව ලැබුණා එහෙම පිණ්ඩපාතේ වැඩි. ඒ දවස්වල අපිට පොත්පත් එහෙම තියෙන නිසා සතියකට දවසයි වැඩින්නේ, ඉරිදා දවසේ පිණ්ඩපාතේ වැඩිනවා. හැමදාම ඉරිදාට පිණ්ඩපාතේ වැඩිනවා. හැමදාම වගේ. කලාතුරකින් බැරි වුණ අවස්ථාවකීද මන් දන්නේ. එහෙම නැත්නම් ඉරිදාට පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් ඒකෙන් ලොකු දෙයක් තමන්ට ලැබෙනවා. එකක් තමයි මේ මිනිස්සයෝ කොහොමද මේ දානය සකස් කරන්නේ? ඒ අයගේ හැකියාව කොයි වගේද? කොච්චර ශ්‍රද්ධාවෙන් මේවා පූජා කරනවාද? ඒ දේවල් දැනගන්න ලැබෙනවා. එතකොට අපිට අර තියෙන සත්‍යවලට තියෙන ආශාව ආදී අඩු වෙන්න හේතු වෙනවා. ඒත් එක්කම දැන් අපේ මාන්න ආදියක් තියෙනවා නේද? නේද? දැන් පින්නපාතේ යද්දි ඒක ටිකෙන් ටික අඩු වෙන්න හේතු වෙනවා. තමන් අනිත් අයගෙන් දෙයක් ඉල්ලගෙනනේ යන්නේ. ඒ අය නිසා අපි යැපෙන්නේ කියන හැඟීම ඇති වෙනවනේ. ආ එතකොට ඒක ගැන ඉස්සරහට තව ටිකක් කියවෙනවා ඊළඟ කාරණාවේ. එතකොට මෙන්න මේ මාන්න ආදිය අඩු වෙන්න උපකාර වෙනවා. ඒ නිසා හැමෝම ඒ පින්නපාතය වඩින්න හැම පුරුදු වෙන්න ඕන. දැනට වැඩම කරලා නැත්නම් වැඩම කරන කෙනෙක් එක්ක ඉඩ ලැබෙන වෙලාවට වඩින එක හොඳයි. හරි. ඊට පස්සේ රුක්ක මූලාදී සේනාසනේ මුඤ්ජ තින සන්තරණාදීසු නිපජ්ජිතබ්බං. රුක් මුල් ආදී සේනාසනවල ඒ මුඤ්ජ කියලා කියන්නේ තනකොළ වර්ගයක්නේ. ඔත මේ විදිහේ තනකොළ ආදී අතුරුපු ආසනවල සැතපෙන්න සිද්ධ වෙනවා. දැන් කාලේව අඩුයි. දැනුත් ඒ වුණාට අපි මේ தত্ত্বයට හුරු වෙන්න, එහෙම නැත්නම් මේ දෙයක් මේ විදිහේ ජීවිතයකටත් හුරු වෙන්න අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. අපිට වෙන ආසන ලැබුණට කමක් නැහැ. හැබැයි භික්ෂුවක් විදිහට මේ தත්වයටත් ඔරොත්තු දෙන්නේ ඒ දේවල් වල ඒයින් උනත් යැපෙන්න මට්ටමට හිත සකස් කරගන්න. ඒක තමයි පැවිදි ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා අපිට වෙන ආසන, වෙන සේනාසන ආදී ලැබෙනවා නම් ඒක වරදක් නැහැ. නමුත් එහෙම නැති උනත් අපට ඒ වගේ ගහක් මුල උනත් තමන්ගේ පැවිදි ජීවිතය ගත කරගන්න පුළුවන් වෙන මට්ටමට හිත සකස් කරගන්න. පැහැදිලි නේද? ඒත් එක්කම චම්මක්ඛණ්ඩ තට්ටිකාදීසු නිසීදි තබ්බං. දැන් ගෙදර ඉදිනම් දෙගදිතින් තමන්ට බොහොම සුවපහසු පුටු එක එක විදිය දේවල් ගෙදරට ගෙනල්ලා තමන්ට හැකියාවන්ව තියාගෙන පාවිච්චි කරනවා. ඒක පුළුන් අතුරපුවද එක එක විදියට තියාගන්න පුළුවන් මේක. නමුත් දැන් වික්ෂුවක් වුණාම එහෙම නෑ. දැන් අපි නිකමට හිතමුකෝ මේ විදියේ සාකච්ඡාවක් ගිහි කාලේ තිබුණා නම්, ගිහි කාලේ තිබුණා නම් මේ විදියට බිම ඉඳගනීද? ගිහි කාලේ මේ වගේ සාකච්ඡාවක් තිබුණා නම් අපි ධර්ම සාකච්ඡාවක් නෙවෙයි, අපි හිතමු නිකන් සාමාන්‍ය සම්මන්ත්‍රණයක් තිබුණා නම්, ගිහි කෙනෙක් මෙහෙවන ඒ විදියේ සම්මන්ත්‍රණයක් තිබුණා නම් කල්පනා කරලා බලන්න. දැන් මතක් වෙනවා ඇති ගිහි කාලේ දේවල් කරපු ඒවා. මේ වගේ ඉඳීද බිම ඉඳගෙන පරයන්කේ නේද? ඉතින් එවනයිතින් තමන් බොහොම සුවපහසු ආසනයක තමනුත් ඉඳගෙන තමන් හොඳට මොකක් හරි ඒ සයිකෝඩ් දාලා නේද? මේ විදියට තමයි ඒවට සම්බන්ධ වෙන්න බලන්නේ. තමන්ගේ මොන හරි නිලැඳුන් තියෙනවා නම් ඒ වැඳගෙන නේද? ඉතින් බිමක නම් ඉඳගන්නේ ලේසියකට. ඒ නිසානේ ගොඩ දෙනෙක් ටිකක් වැඩි හිටි වෙලා පැවිදි වෙද්දි බිම ඉඳ ගන්න පුරුත් නෑ. බොහොම අමාරුවෙන් තමයි බිම ඉඳ ගන්නත් පුරු වෙන්නේ. එතකොට බිච්චුවක් වුණාම අන්න අර තිබුණු ඒ මාන්න ආදී අයින් කරලා බිමක ඉඳගෙන මෙන්න මේ හම් කඩවල් තට්ටිකා කියලා කියන්නේ ඇදුරු, ඒ වගේ දේවල් වල බිම ඉඳ ගන්න පුරුදු වෙනවා. ඒ විදිහේ ඉඳගත යුතු ස්වභාවයට පත් වෙනවා. පූති මුත්තාදීහි බෙහෙසජ්ජං කත්තබ්බං හෝති. එතකොට වෙන ඖෂධයක් නැත්තම් පූති මුත්‍ර බෙහෙසත් බෙහෙත් ආදීෙන් යැපෙන්න හුරු වෙන්න සිද්ධ වෙනවා. වික්ෂුවක් වුණාම නේද? එතකොට මේ විදියට අවම දෙයකින් යැපෙන්න පුළුවන් මට්ටමට තමන්ගේ පැවිදි ජීවිතය වෙනස් කර ගන්නවා. මෙන්න මේ විදියට පරිස්කාර වේ වර්ණිය එහෙම නැත්නම් පිරිකරවල තියෙන වෙනස්භාවය දැනගන්න ඕන. මෙන්න මේ විදියට සිහි කරද්දී භික්ෂුවකගේ තියෙන කෝපෝච මානෝච පහීයති, කෝපයත් මානයත් අඩු වෙන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අර්ථය හිතේ තියාගෙන තමයි අපි වේවන්නියම්හි අජ්ජෝපගතෝති කියලා සිහි කරන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම මේ සූත්‍රය කටපාඩම් තිබුණත් ඕක සජ්ජායනා කළත් මේ ටික අපිට හිතට වැටිලා නැත්තම්, අපි මේක මෙනෙහි කරන්නේ නැත්තම් මේකේ ප්‍රයෝජනෙ අඩුයි. ඒ නිසා දැන් මේ සූත්‍ර දේශනාව තියෙන්නේ කටපාඩම් කරලා හැමදාම කිය කිය ඉන්න විතරද? අපි මේක කටපාඩම් කළත් හැමදාම කිව්වත් මේ ටික මෙනෙහි කරන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අර්ථය සිද්ධ වෙලාද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේක කටපාඩම් කරලා තියාගන්න කියලා විතරද? කොහොමද තියෙන්නේ? අබින්නම් පච්ච වෙක්කිතබ්බා. නිරන්තරව මේක මේ කරුණු ටික සිහි කරලා බලන්න ඕන. අර්ථ වශයෙන් සිහි කරලා බලන්න ඕන. මම මේ වගේ වෙනස් ස්වභාවයකට පත් වුණු කෙනෙක් නේද කියන එක කල්පනා කරලා බලන්න. පැහැදිලිද? එහෙනම් මේ ටික නිතර සිද්ධ වෙන්න ඕන. ඉතින් තමයි මේ ටික මෙනෙහි කරලා බලන්න ඕන. දිනපතා සූත්‍රය සජ්ජායනා කළයි කියලා මේ ටික සිද්ධ වෙනවද? ඒකෙන් විතරක් සිද්ධ වෙන්නේ නැහැ. සජ්ජායනාව කරන අතරෙදිත් අර්ථ මෙනෙහි කරනවා නම් වරදක් නැහැ. ඉතින් ඒ අර්ථ මෙනෙහි කිරීම සිද්ධ වෙන්නේ නැත්නම් සජ්ජායනාව විතරක් කළාට ප්‍රමාණවත් නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් ඊළඟ කාරණාව අපි කියමු බලන්න. කවුද පාලියෙන් කියමු පස්සපායස. ඊළඟ කාරණාව මතක් කරන්නේ පරපටිබද්ධාමේ ජීවිකාති අබ්බජිතේ නබින්හම් පච්ච වේකි සප්පං. ඊට පස්සේ මේ කාරණාව වටකතයි විස්තර කරනවා කොහොමද? පරිපට පරපටිබද්ධාමේ ජීවිකා ඉති මයිහං පරේස පටිබද්ධා පරායත්ත චතුපච්චය ජීවිකා ඉති. කොහොමද? අනුන් හා ප්‍රතිබද්ධ වූ ජීවිතයක් තමයි මට තියෙන්නේ කියන එකයි කෙටිම තේරුම. ඒකයි මේ කියන්නේ පරේසු පටිබද්දා අනුන් කෙරෙහි බැඳුනා වූ අනුන්ට අයත් සිව්පස ජීවිකාවක් මට ඇත්තේය කියන එකයි තේරුම. පැහැදිලිද? ඒකට මගේ ජීවිතය අනුන්ගෙන් ලැබෙන සිව්පසයෙන් යැපෙන ජීවිතයක් කියන එකයි තේරුම. එතකොට අපිට පුළුවන් ද අපිටම මුදල් හම්බ කරගෙන ජීවිතේ ගෙවන්න, සිව්පසය හොයාගන්න, රැකියාවක් කරලා, එහෙම නැත්නම් වෙන මොකක් හෝ තමන්ගෙම කියලා කුඹුරක් කොටාගෙන ගොවිතැන් කරලා එහෙම කරන්න පුළුවන් ද? එහෙම කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ ඒ නිසයි මේ දේශනා කළේ භික්ෂුවක් විදියට ඒ විදිහේ මුදල් උපයන්න, එහෙම නැත්නම් භවභෝග සම්පත් එකතු කරන්න රැකියා කරන්න තේත්ම බෑ. මතක ඇති මේ කාරණාද විනේදිත් කතා වෙනවා. අඩුම අපට ඒ විදියට ලැබිලා තියෙනවා නම් සත්‍ය ලැබෙන විදියේ ඉදමක් හෝ වේවා, එහෙම නැත්නම් අපි හිතමු පොකුණක් හරි වැවක් හරි කියලා. මේකේ තව හොඳට වඩා හොඳට ප්‍රත්‍ය ලැබෙයිනේ කියලා හිතලා ඒකේ මැටි අයින් කරන්න, ඒ වැවේ තියෙන පස් අයින් කරලා ඒ විදිහට සකස් කරන්නවත් කැපයිද නැද්ද? අකැපයි. මතකෙති රාජ ශික්ෂාපදයේදී ඒ ගැන දීර්ඝ විස්තරයක් එනවා අට කතාවේ. ඒ නිසා අපිට එහෙමවත් ප්‍රත්‍ය වෙනුවෙන් කියලා උත්සාහවත් වෙන්න බෑ. ඒකට ඒක සම්මා ආජීවය වෙන්නේ නැහැ භික්ෂුවකගේ. මෙන්න මේ විදිහට කල්පනා කරනවා නම් එවම් පච්ච වෙක්කතෝ හි ආජීවෝ පරිසුජ්ජති පිණ්ඩ පාතෝච අපචිතෝ හෝති චතුසු පච්චයේසු අපච්ච වෙක්කිත පරිභෝගෝ නාම න හෝති. යම් කිසි කෙනෙක් මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් මගේ ජීවිතය අනුන්ගෙන් ලැබෙන සිව්පසයෙන් පවතින යැපෙන ජීවිතයක් කියලා ඒ කෙනාගේ ආජීවය පිරිසිදු වෙනවා. ඒ කෙනා එතකොට වැරදි විදියට ජීවත් වෙන්න උත්සාහවත් වෙනවද? නැහැ. දැන් තමන් අවබෝධයෙන් ඉන්නේ. ඒතර පිණ්ඩපාතය ගරු කිරීමට ලක්ුණු පිණ්ඩපාතයක් වෙනවා. ඒතර පිණ්ඩපාතය පිදීමට ලක්ුණු, ඒතර පිණ්ඩපාතය බොහොම ගරුත්වයෙන් පිළිගන්න පිණ්ඩපාතයක් බවට පත් වෙනවා. දැන් ගරුත්වයෙන් පිණ්ඩපාතය පිළිගන්න. දැන් තමන්ම හරියම්බ කරගත්තු එකක් නම් දැන් ගිහි කාලේ තමන්ම හරි හම්බ කරගත්ත දෙයක් නම් තමන්ට ඕන විදිහට මේක වියදම් කරන්න පුළුවන් කියලා හිතලා කිසිම ගණන් ගැනීමක් නැතුවක වියදම් කරනවා. ඒ වියදම් කරලා තමන් කැමති විදිහට සිව් ඇඳුම් ආදිය සකස් කරගන්නවා තමන්ට ඕන විදිහට. දැන් භික්ෂුවක් විදිහට අපි කල්පනා කරනවා එහෙමනම් මේක දායකයෝ ශ්‍රද්ධාවෙන් සකස් කරලා දුන්නු සිවුරක්. ඒ නිසා මේක බොහොම ගරුත්වයෙන් පරිහරණය කරන්න ඕන. ඒ විදිහට සීකර. ඒකයි මේ මතක් කරන්නේ. චත් ඒ නිසා සිව්පසයෙහි පත්‍යවේක්ෂා නොකොට කරන පරිභෝගයක් ඇති වෙන්නේ නැහැ. කෙටියෙන් කිව්වොත් පත්‍යවේක්ෂා කරලා සිව්පසය පරිභෝග කරන්න හුරු වෙනවා මේ විදිහට සීකරන කෙනා. ඇයි ඒ කෙනා කල්පනා කරනවා මේක මගේ වස්තුවක් නෙවෙයි. මම පාවිච්චි කළාට දායකයෝ ශ්‍රද්ධාවෙන් මට පූජා කරපු දෙයක්. ඒ නිසා මේ ටික ගරුත්වයෙන් පරිහරණය කරන්න ඕන කියන අදහස ඇති වෙනවා. ඒකට මේ විදිහට අපි කල්පනා කරන්න ඕන. පැහැදිලි නේද? අපි ඒකට දෙයක් අපිට පෞද්ගලිකව ලැබුණයි කියලා අපිට ඕන විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්ද? උදාහරණයකට අපි තුමු මේ බෝතලේ අපිට ලැබිලා තියෙනවා, කවුරු හරි ඇවිල්ලා අපිට පෞද්ගලිකව පූජා කරනවා මේ බෝතලේ. කේන්ති ගියපුවාම මේක බිම ගහන්න හිම පුළුවන්ද? එහෙම නැත්නම් විසි කරනවා අර එහා පැත්තට පුළුවන්ද? ඇවැත්වෙනවද නැද්ද? අපත් වෙනවද නැද්ද? මක් හරි වෙනවා නම් කියමු බලන්න. එහෙම තියෙනවද ඇවතක් මොකක් හරි කවුද? ඔව් අනිවාර්යයෙන්ම වෙනවා නේද? ඒතකොට මේ වගේ විනාශ කළොත් සද්ධා දෙය විනිපාත දුකුලාව වෙනවා. ඒ නිසා එහෙම ශ්‍රද්ධාවෙන් දුන්නු දෙයක් ඒ විනාශ වෙන විදියට පරිභෝග කරන්න බෑ. අපි උත්සාහයෙන් පරිභෝග කරනවා, ඒ අතරේ දිරලා යනවා, විනාශ වෙනවා. ඒක වරදක් නැහැ. පාවිච්චි කරද්දි බිම වැටිලා බිඳෙනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඊටාමතා මේවා විනාශ වෙන විදියට කටයුතු කරන්න බෑ. ඒ විදියට කළොත් ඇවතකුත් පනවලා තියෙන්නේ මෙන්න මේ සිව්පසයට ගරුත්වයක් ඇති කරන්න ඕන නිසයි. ඒ කියන්නේ ගරුත්වයෙන් අපි පරිහරණය කරන්න ඕන කියන අදහස නිසයි. පැහැදිලි නේද? ඒ නිසා අපි මේ විදියට බොහොම ගරුත්වයෙන් අපට ලැබෙන සිව්පසේ පරිහරණය කරන්න ඕන. සිවුරුද, ඉන්දපාතයද, සේනාසනේද, ගිලන්පසද, ඒ හැම දෙයක්. ඒකට තමන්ගේ කුටිය පාවිච්චි කරද්දී අපි ඇතැම් විට දැකලා තියෙනවා මෙහෙදි නෙවෙයි. අපි දැකපු සමහර ඒවා තියෙනවා අපි බුරුමෙයේ ඉද්දිත් ඇතැම් ඒ ගැන දැනීම අඩු. ඇතැම් ස්වාමීන් වහන්සේලාදී මේ විනය ගැන ඒවා දන්නේ නැහැ. දහම් කරුණු දන්නේත් නැහැ. ඒ නිසා කුටියේ තමන් කැමති විදිය දේවල් බිත්තිවල අලවනවා. සමහර වෙලාවට මේ දැන් තමන්ගේ භාෂාවෙන් ලියපු එක එක දැන්වීම් තමන්ගේ උපකාරයට වෙන්න පුළුවන්, අපිට තේරෙන්නේ නැහැ සමහර ඒවා. වෙන භාෂාවකින් ලියපු ඒවා හැමතැනම අලවලා. තව සමහර ඒවා අපි දැක්කා බිත්තිවල ලියලා තියෙනවා. පෑන් වලින්ම ලියලා බිත්තිවල. ඉතින් ඒ වගේ කිරීම බොහොම හොඳ නැහැ. ඒවා දැන කළොත් ඉතින් අකුසල් එක පැත්තකින් සංගීත සේනාසන කිලිති වෙන නිසා විනාශ වෙන නිසා ඒත් එක්කම සද්ධා දෙය විනිපාත ඇවත වෙනවා. ඒ තැනක ඒවා නුසුදුසු පරිහරණයක් කළොත් වැඩි දිනේ අපි හිතමු ඒකෙන් යම් පාවිච්චියකින් මේක විනාශ වෙනවා නම් ඒ විදිහට පාවිච්චි කළොත් ඒ ඇවත වෙනවා. ඒක ගණන් ගන්න නැතුව එළිය දාලා තියෙනවා. මේක මට ලැබුණු පිරිකරණි කියලා හිතලා විනාශ වෙන විදිහට දාලා තිබුණා ආපත් වෙනවා. Tamanට ලැබුණයි කියලා ඒක තමන්ට පූජා කළේ දායකයෝ ශ්‍රද්ධාවෙන් ඒ අයගේ ඒ ශ්‍රද්ධාව නිසා භික්ෂුවකගේ ගුණ සලකා මිසක තමන් හරි අම්බ කරගත්තු දෙයක් නෙවෙයි මේ. පැහැදිලි නේද? ඒ නිසා මේ කාරණා අපි සලකලා බොහොම ශ්‍රද්ධාවෙන් ගරුත්වයෙන් මේ පරිස්කාර පරිහරණය කරා. භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ඒ ගුණයන් නිසා පාරමිතාවන් නිසායි අපටත් මේ විදිහේ පරිස්කාර ලැබෙන්නේ කියලා ශ්‍රද්ධාව ඇති කරගෙන පරිහරණය කරා. ඔව්. නෑ, මෙතන කියන්නේ අර්ථය නෙවෙයි. මේ පේන ඇති පරායත්තා අනුන් අයත් සිව්පස ජීවිකාවක් ඇත්තේය කියන එකයි. අනුන්ට අයත් සිව්පස ජීවිකාවක්. පරේසු පටිබද්දා අනුන් කෙරෙහි බැඳුනා හෝ. ඒතකොට මේක කියන්නේම සිව්පසය අපිට ලැබෙද්දී අනුන්ගෙන් ලැබෙනවා කියන අර්ථය. අර කතාවත් ඒක ධර්මානුකූල නෙවෙයි කියලා කියන්න බෑ. මොකද මතක් කරනවනි අර තේනාසන පූජාව සම්බන්ධව කියවෙන ගාථාවල තේ තස්ස ධම්මං දේසෙන්ති ආදි වශයෙන්. එතකොට මේ භික්ෂුවකට මේ සිව්පසය දායකයෝ ලබා දෙනවා. එතකොට ඒ දායකයින්ට භික්ෂුව ධර්ම දේශනා කරනවා මේ කෙලෙස් නැති වෙන්න උපකාර වෙන විදිහට. ඒ විදිහේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒ කතාව හරි. නමුත් මෙතනින් අදහස් වෙන්නේ අර අර්ථය. එරි මෙතනදී ඒ අර්ථය කියෙවෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට උපකාර කරන්න ඕනේ නැත්නම් කරුණාවෙන් ඒ අයට නිවන් මාර්ගය පෙන්ලා දෙන්න ඕනේ. ඒක වරදක් නෙමෙයි. කරුණාවෙන් ඉතින් ඒ කෙටියෙන් නමුත් ඒ නිසානේ අනුමෝදනාවක් කරන්න කියලා භාග්‍යතුන් දේශනා කර පැහැදිලිනේ. ඉතින් ඒක තවත් ප්‍රත්‍ය ලැබෙන්න කියලා බලාපොරොත්තු වෙන එහෙම නෙවෙයි. ඒ අනුමෝදනාව කරන්නේ ඒ අයට සද්ධාවයෙන්ම නිවන් අවබෝධ කරගන්න උපකාර වේවා කියන සත්පදහති. පැහැදිලිද? හරි. ඊළඟ කාරණාව කවුද කියන්නේ? කියමුද? කොහොමද ඔකේ වාක්‍ය ගැලපෙන්නේ? මේ අඤ්ඤෝ ආකප්පෝ කරණීයෝ. කොහොමද මේක මොන විදිහේ වාක්‍යයක්ද? මා විසින් අන්‍ය වූ ආකල්පයක්, ඒ කියන්නේ වෙනස් ආකාරයේ ආකල්පයක් හැවැත්තිය යුතුයි, කළ යුතුයි කියන එකයි තේරුම. පැහැදිලිද? එතකොට මේ කෙටියෙන්ම කියන්නේ ගිහි අයට වඩා වෙනස් ආකාරයේ ආකල්පයක් භික්ෂුවක් විදියට හැවැත්තිය යුතුයි. භික්ෂු ආකල්පය ගිහි ආකල්පයට වඩා වෙනස්, ඒකයි මේ කියන්නේ. යෝ ගිහීනං උරං අවිනීහරිත්වා ජීවං පග්ගහෙත්වා ලලිතේන ආකාරේ අනියත පද වීතිහාරේන ගමන ආකප්පෝ හෝත්. ඒක කවුද පරිවර්තනය කරමු පොඩ්ඩක් බලන්න? කවුද? සුමන රතනායස්ම යෝ ඉඳමින්දා. මෙතන ගිහීනං කියන එක තේන්නේ මොන අර්ථයේ, මොන විභක්ති පදයක්ද? කොහොමද ඒකට අර්ථ කියන්නේ? ඔව්, එහෙම අර්ථයකුත් ගන්න පුළුවන්. ගිහින්ගේ ගමනාකල්පයක් වෙයි කියලා. නමුත් මෙතන ගිහින් අතර කියන අර්ථයත් ගැලපෙනවා. පැහැදිලිද? නිද්ධාරණාර්ථය. යමෙක් ගිහි අය අතර පුරං අබිනීහරිත්වා. මේ කියන්නේ මොකද්ද? උබා පුරං, පුරං කියලා හිතන කියන්නේ පුරහිසද? නෑ නෑ, පුරං කියලා කියන්නේ පපුව. මේ කියන්නේද පපුව ඉස්සරහට දාගෙන පුරං අබිනීහරිත්වා. දැන් මේ ගිහි අය යන විදිය මේ කියන්නේ ගීවං පග්ගහෙත්වා. දෙල්ල කෙලින් කරගෙන, එන ඔළුව කෙලින් කරගෙන, පපුව ඉස්සරහට දාගෙන ලලිතේන ආකාරේන අනියත පද වීතිහාරේ. බොහොම ලලිත ආකාරයකින් මේ අනියත පද වීතිහාර කියන තින් අඩිය තියෙන විදිය ඒකේ තින් ගිහි කාලේ කියපු හැටි මතක් කරගත්තම තේරෙනවා. දැන් භික්ෂුවක් පින්නපාතේ වඩිද්දී එහෙම වඩින විදියද? එහෙම නැත්නම් අර නියත පද වීතිහාර, නියත ගමනක් නැහැ. එහෙන් මෙහෙන් සමහරට එක අඩියක් මේ දුර, ඊළඟ අඩිය මේ දුර. ඒකේ කිසිම නියත භාවයකුත් නැහැ. අඩි තියෙන විදිය, තියෙන වේගෙ, ඒකෙත් නියත විදියක් නැහැ. ටික දුරක් සමහර එක අඩියක් හෙමින් ඊළඟ එක වේගෙන් එහෙමයි. පැහැදිලිද? ඒක තමයි මේ කියන්නේ අනියත පද වීතිහාරේන ගමන ආකප්පෝ හෝති. ගමන් කරන ආකාරයේ ඒ විදියේ ගමනක් තමයි තියෙන්නේ. ඊට වඩා වෙනස් විදිහේ ආකල්පයක් මා විසින් ඇති කරගත යුතුයි, පැවැත්විය යුතුයි. අන්න ඊට පස්සේ විස්තර කරනවා කොහොමද භික්ෂුවක් ගමන් කරන්න ඕන. කියමු බලන්න මේ ටික පාලියෙන් කවුද අට දෙන්නේ? අනෝපමායත්. නෑ නෑ, විසමට්ඨානි. අකටේන ඉව, හද වීතිහාරි. මොකද්ද මේ කියන්නේ? පේනවා මදිද මේක? හරි. සන්තින්ද්‍රියේන මොකද තේරුම? ශාන්ත ඉඳුරන් ඇතුව. ඒතර ඉන්ද්‍රියයන් සංවර කරගෙන කියන එකයි මේ කියන්නේ. කොහොමද? ඇස් දෙක සංවර කරගෙන. දැන් ගිහි කාලේ නම් අපි මොකක් හරි දෙයක් දැක්කොත් වටපිට බලනවම තමයි. නැත්තම් යාළුවා හරි ඇඟිල්ලකින් ගැනලා පෙන්නනවා. අන්න කියලා. මතක් වෙනවා ඇති. ඒ වගේ බලපු එව්වා. නේද? තරුණ කාලේ වයස 20 ගණන් වල කාලේ නම් වැඩිපුර ගෑනු ළමයි දිහා බලපු එව්වා. ඒ වගේ ඒවා මතක් වෙනවා ඇති. නැත්තම් යාළුවාට පෙන්නපුවත් දැන් මතක් වෙනවා ඇති. යාළුවා නොබල හිටියත් සමහරට යාළුවාට පෙන්නනවා නේද? ඒ වගේම සද්දයක් ඇහුණොත් කවුරු හරි මොනවා හරි කතා කරන ඇහුණත් ඒ දිහා ඉතින් ඒක හැරිලා බල බල ඒවට අවධානය යොමු කර කර නේද? එතකොට සන්ත මානසේන ශාන්ත මනසකින් යුක්තව භික්ෂුවක් කියලා කියන්නේ දැන් අර විදියටද එතකොට ගමන් කරන්නේ භික්ෂුවක් නෑ භික්ෂුවක් ශාන්ත ඉඳුරන් ඇතිව හිත සන්තුන් කරගෙන යුගමත් දස්සිනා යුග මාත්‍රයක් දකිමින් එතන යුගමත් කියලා කියන්නේ වියගහක් තරම් දුර කියලා කියන්නේ නේද වියගහක් පමණ දුර තමයි බලාගෙන යන්නේ ඊට වඩා ඈත වටපිට බලන්නේ නැහැ ඒ වගේ දුරක් වැඩි දුරක් නැතුව ඒ කියන්නේ රියන් හතරක් විතර වගේ මේ සාමාන්‍ය වියගහක් කියලා අපි හිතමුකෝ නේද ඒ වගේ දුරක් අපිටම උපරිම ඊට තව පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් ඔව් බම්බියක් විතර වගේ අඩි 6ක් විතර වගේ ඒ වගේ දුරක් වැඩිම වුණොත් ඊට තව පොඩ්ඩක් ඉතින් වැඩිපුර බැලුවයි කියලා එවතක් කියන්න බෑ එතන ඇතැම් තැන්වල කියන්නේ මේක මේ රියන් හතර කියලා කියන්නේ වඩු රියනින් එහෙම වුණොත් තව ඒ වගේ කහමාරක් විතර වගේ ඒක උපරිම රියන් 6ක් කියන්නේ අඩි 9ක් නේද? ඒක අඩි 9කට ආසන්න වගේ දුරක්. ඒකට ඒ වගේ දුරක් තමයි සාමාන්‍යයෙන් බලන්නේ. වටපිට ඇස වෙන ශබ්ද ඇහුණත් වෙන දේවල් තව කෙනෙක් එහෙම පින්නන්නේ නැහැ දැන් පිච්චුන හන්දරට නම් අන්න බලන්න කියලා දැන් යන්නේ නැවතර අතරේ විඳපාතේ වඩිති ඒ වගේ වටපිට බලන්නේ. ඒක බොහොම ශාන්තව මේ විදිහට තමයි ගමන් කරන්නේ. කොහොමද? උපමාවකින් කියනවා. විසමට්ඨානේ උදක සකටේන ඉව හරියට සමතලා නැති වලවල් ගොඩෙලි තියෙන පාරක වතුර පුරවපු කරත්තයක් අපිටම කටමැට්ටමට වතුර දැන් අපි හිතාගමු කටමැට්ටමට වතුර පුරවපු වතුර ටැංකියක් තියෙනවා කට විවෘත කරලා තියෙන්නේ කට වහලා නැහැ ඒ විදිහේ ලොකු වතුර ටැංකියක් තියෙනවා බැරල් එකක් වගේ ඒක කරත්තයක තියලා තියෙනවා වෙන වාහනයක් කියලා හිතමුකෝ එතකොට ඕක වේගෙන් ගියොත් මොකද වෙන්නේ එතෙන් ගිහින් බලද්දී ටැංකිය විතරයි වතුර නැති වෙනවා නේද ඒ නිසා කොහොමද යන්නේ ඒ වගේ වාහනයක් යනවා නම් බොහොම හිමීට අර වලවල් බේරලා බොහොම හිමීට තමයි යන්නේ අන්න ඒ විදියට මන්දමිත පදවි විහාරේන හුත්වා ගන්තබ්බං ඉති පච්චවෙක්කිතබ්බං වේගය අඩු කරපු පියවර තැබීම් වලින් යුක්තව ගමන් කර යුතුයි වේගය අඩු කරලා බොහොම අර සමාන ආකාරයෙන් වේගය අඩුයි ඒ වගේම සමාන ආකාරයේ පියවර තියන්නේ බොහෝ විට අපි වඩින වෙලාවෙදිත් ඉතින් බොහොම සිහියෙන් හෙමින් තමයි වැඩම කරන්නේ මෙන්න මේ විදියට වැඩම කර යුතුයි කියලා ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ නිතර අපි සිහි කරන්න ඕනේ මේ විදියට සිහි කරද්දී ඒ භික්ෂුවගේ ඉරියව්ව සාරුප්‍ය ඉරියව්වක් බවට පත් වෙනවා ත්‍රි ශික්ෂා පරිපූර්ණේ වෙනවා. මොනවද ත්‍රිශික්ෂා? සීල, සමාධි, ප්‍රඥා පරිපූර්ණේ වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මේ විදියට සිහියෙන් ගමන් කරද්දී දැන් මෙතන කියවෙනවා සන්තමානසේන, හිතත් සංසුන් කරගෙනයි වැඩම කරන්න ඕන. එතකොට කමඨහන් මානසිකාරයක් ආදිය තියාගෙන වටපිට බලන් නැතුව ගමන් කරන නිසා සීකිය ආදී ශික්ෂාපද ආරක්ෂා වෙනවා. ඒත් එක්කම හිත කමඨහන් මානසිකාරයකින් තියාගෙන යද්දී ඒක සමාධි භාවනාවක් නම් ඒ සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ඒ වගේම ඉරියාපතාදී වශයෙන් විපස්සනා වශයෙන් මෙනෙහි කරනවා නම් විපස්සනා භාවනාවකුත් ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂාවත් සම්පූර්ණ වෙනවා. මෙන්න මේ විදිහට තමයි භික්ෂුවක් ගමන් කිරීම ආදී ඉරියව් පවත්වන්න ඕනේ. මෙන්න මේක තමයි මේ අඤ්ඤෝමේයා කප්පෝ කරණීයෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට මේක මේ වගේ ගමට යන වෙලාවක ඇවිදින ඒ වෙලාවක විතරක් නෙවෙයි. අපි මේක ආරණ්‍ය ඇතුළෙදිත් මේ විදියට කටයුතු කළ යුතුද නැද්ද? දැන් පුරාණයේ හිටිය ස්වාමීන් වහන්සේලා ගමේදී මේ විදියට වැඩම කරලා ආරණ්‍යයේදී හැමතැනම වේගෙන් දුවලා වටපිට බලබල එහෙමද වැඩ හිටියේ? අහලා ඇති නේද චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ කතාව? අහලා තියේද? කවුරු හරි කියමු බලන්න පොඩ්ඩක් බොහොම කෙටියෙන්. කවුද? අවුරුදු 60ක් නේද? මතක විදියට 60ක්. අවුරුදු 60ක්. අවුරුදු 60ක් ගත වෙලාවත් ස්වාමින්වහන්සේ වැඩ සිටිය ලෙනේ තිබුණු චිත්‍රවත් ස්වාමින්වහන්සේ දැක්කේ නැහැ. මේ එතකොට ගමේද අරණ්‍ය ඇතුලේ කුටියේ සංඝාන්සේ වැඩ සිටිය ගල්ලෙනි. ඒ නිසා ඒ විදිහේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා තමයි පුරාණේ ලංකාවේ වැඩ සිටියේ. මේ වගේ අර ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගේ ගුණ සීකර කර අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතත් පුළුවන් තරම් ඒ විදියට ඉන්ද්‍රිය සංවර ආදීන් යුක්තව සිහියෙන් යුක්තව පවත්වන ජීවිත බවට පත් කරගන්න. 100ට 100ක් කෙසේ වෙතත් අපි උපරිමයෙන් උත්සාහවත් වෙන්න ඕන. ඒ විදියට අපේ ඉන්ද්‍රිය සංවරාදිය සකස් කරගන්න. පැහැදිලි නේද? හා. ඉතින් මේ විදියට කටයුතු කරනවා නම් මේ කියන විදියට තිස්සෝ සික්ඛා පරිපූර්ණෙන්ති. ත්‍රි ශික්ෂාවන් මොකද වෙන්නේ? සම්පූර්ණ වෙනවා. නේද? හරි. ඊළඟ කාරණාව කියමු බලන්න කවුද? කවුද ඊළඟ ටීම්? අවර කිතාස් මත. කච්චිනුකෝ කියලා කියන්නේ සල්ලක්ෂණ අර්ථයේ නිපාතයක්. කෙසේද කොහොමද කියලා සලකනවා, සලකලා බලනවා. මේ අත්තා සීලතෝ න උපවදති. අත්තා කියලා කියන්නේ තමන්ගේ හිත. තමන්ගේ හිත තමන්ට සීලයෙන් චෝදනා නොකරන්නේ, නොකර සිටින්නේ කොහොමද කියලා, කොහොමද මම මටම සීලයෙන් චෝදනා නොකරගෙන ඉන්නේ කියලා කල්පනා කරනවා. මගෙන් වරදක් නොවි, සීලයේ කැඩීමක් නොවි කොහොමද කාලය ගත කරන්නේ කියලා කල්පනා කරනවා. ඒකයි මේ කියන්නේ අපරිසුද්ධංතේ සීලංති සීලපච්චයෝ න උපවදති. එතකොට සීලය නිසා තමන් තමන්ටම චෝදනා කරගන්නේ නැහැ. ඔබ වහන්සේගේ සීලය අපිරිසිදුයි කියලා චෝදනාවක් තමන් තමන්ටම කරගන්න වෙන්නේ නැත්නම් අන්න ඒ මට්ටමේ සීලය පවත්වනවා කියන එකයි මේකේ තේරුම. පැහැදිලිද? එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. අදිසියේ පෘථග්ජන දෝෂ නිසා ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. කැඩුනොත් මොකද කරන්න ඕන? වහාම පිළියම් කරගෙන පිරිසිදු වෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ආපහු චෝදනා කරන්නේ නැහැ. ඒ අඩුපාඩුවක් වැරද්දක් කෙනෙක් අතින් වෙන්න පුළුවන්. වෙන් එහෙම වුණොත් වහාමයකින් මොකද වෙන්න ඕන පොඩි ආයස්ම? සංවර වෙන්න ඕන. කොහොමද සංවර වෙන්නේ? සාමණේර කාලේ නම් කියමු බලන්න. සාමණේර කෙනෙක් නම් දැන් මේ මුල් සිල්පද පහ කැඩිලා නම් ඉල්ල සිල් සමාදන් වෙන්න ඕන. එතකොට දස නාසනා කියලා දන්නවනේ, අහලා තියෙනවා පාඩම් කරලා ඇති. එතකොට මේ නාසනා 10න් එකක් කැඩිලා නම් සිල් සමාදන් වෙන්න ඕන. එහෙම නැත්නම් දඬුවම්වත් විඳලා ගුරු ස්වාමීන් වහන්සේට ගිහින් මතක් කරන්න ඕන. ඊට පස්සේ ඉතින් ප්‍රමාණව සීකියා කැඩුනත් එහෙමයි. එතකොට ඒ ටික විතරද තියෙන ශික්ෂාපද සාමාන්‍ය කෙනෙකුට? දැන් ශික්ෂාපදයක් තියෙනවද උතන තව කෙනෙකුට, වෙන භික්ෂුන් වහන්සේ කෙනෙකුට අත උස්සන්න බෑ, එහෙම නැත්නම් ගහන්න බෑ කියලා සිල්පදයක් තියෙනවද ඔය සීකියාවල? ඕ දස දඬුවම් වත්ත එහෙම තියෙනවද? එතකොට එහෙම එකක් කළොත් කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැද්ද? රාහුල ආයස්ම මොකද ගැටලුවක් නැද්ද? ධම්ම විදු ආයස්ම මොකද හිතෙන්නේ? ඒ වගේ එකක් කළොත් අපි දැන් කාට හරි ගැහුවයි කියලා සාමණේර කෙනෙක් තව සාමණේර කෙනෙකුට ගහනවා. එතකොට මොකද වෙන්නේ? ඈ? අකුසලයක් වෙනවා. සිල්පදයක් එක බලපෑමක් මොකුත් නැද්ද? අත්විදු ආයස් මොකද හිතන්නේ? හොඳයි දේ වැඩි. ඒකට එතකොට මොකුත් දඬුවමක් එහෙම ලැබෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? ඒ ගැන කතා කළේ නැද්ද තාම? සාසනාවතරණේ කෙරෙනවනේ නේද? කොහොමද කියලා තියෙන්නේ සාසනාවතරණේ? මේක දෙමති විනෝදනී ටීකාවෙත් කියලා තියෙනවා. ඒකට රේරුකාණි සන්නාසෙත් ඒක විස්තර කරලා තියෙනවා. මේ සීකියාවලට අමතරව ලෝකවද්ද ශික්ෂාපද, භික්ෂූන්ගේ ලෝකවද්ද ශික්ෂාපද සාමණේරය රැකිය යුතුයි. එහෙම නැත්නම් ඒව දඬුවම් වත්. දණ්ඩ කම්ම වත්තුපක්ඛම් භජନ୍ତି කියලා මට මතක විදියට කියන්නේ නේද? එතකොට ඒ කියන්නේ ලෝකවද්ද ශික්ෂාපද කියන එක අහලා ඇති. අකුසල් හිතින් සිද්ධ කළොත් කැඩෙන සිල්පද තියෙනවනේ විචෝන්ට, ඒවා සාමණේර කෙනෙකුට රකින්න ඕන. දැන් කෙනෙකුට බැන්නොත්, කෙනෙකුට ගැහුවොත්, ගහන්න අතක් ඉස්සුවොත් ඒවා අකුසල් හිතින්ද වෙන්නේ නැද්ද? අකුසල් හිතින්. මේ විහිළුවට කර නෙවෙයි මේ කියන්නේ. අපි හිතමුකෝ අර හිතවත්කමට කාට හරි තට්ටුවක් දාන එකක් එහෙම නෙවෙයි. ඒ වගේ එකක් නෙවෙයි මේ කියන්නේ. කේන්ති ගිහිල්ලා ගහන්න හැදුවොත් අන්න ඒ වගේ ඒවා එතකොට ශික්ෂාපදයක් කැඩෙනවා. ඒ කියන්නේ දඬුවම් වතක් දඬුවමක් ගත යුතුයි. ස්වාමීන් වහන්සේට ගිහින් මතක් කරන්න ඕන මම අතින් මෙහෙම වැරද්දක් වුණා කියලා. පැහැදිලිද? එහෙමනම් අද ඉඳන් එහෙම ගිහින් මතක් කරන්න ඕනේ. ඒ වගේ දෙයක් වුණොත් අතිශයයි. එතකොට මේ විදියට එතකොට භික්ෂුන් වහන්සේලාට නම් උපසම්පදා භික්ෂුවක් නම් කොහොමද එතකොට සීලයේ කිලිති භාවයක් ඇති වුණොත් කරන්න තියෙන්නේ? පරාජිකාවක් නම් සාමණේරවත් වෙන්න වෙනවා. සංඝාතිශේෂයන් නම් පිරිවෙස් මානක් පුරලා පිරිසිදු වෙන්න ඕන. අනිත් දේශනාගාමිනීවතක් නම් එවත් දෙසලා පිරිසිදු වෙන්න ඕන. ඇතිරීද? එතන මෙන්න මේ විදියට ප්‍රතිවේක්ෂා කරද්දී ආධ්‍යාත්මික ලැජ්ජාව හට ගන්නවා. එතකොට ඒ හිරිය නිසා තුන්දොරෙහි සංවරය සිද්ධ වෙනවා. සංවරය සාධනය කරනවා. කය වචනය සිත සංවර වෙනවා. එතකොට මේ සංවරය චතුපාරිසුද්ධි සීලය කියලා අපි හඳුන්වනවා. මේ සීලය කියලා හඳුන්වනවා. එතකොට මේ චතුපාරිසුද්ධි සීලයේ පිහිටලා විපස්සනා වඩලා අරහත්වය දක්වාම පැමිණෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මෙන්න මේ විදියට තමන්ගේ සීලය පිළිබඳව තමන්ම ආවර්ජනා කරලා බැලීම, තමන්ගේ වැරද්දක් වෙලා තියෙනවා නම්, අඩුපාඩුවක් වෙලා තියෙනවා නම්, මං අතින් මෙහෙම වැරද්දක් වුණානේ කියලා හිතලා ඒක නිවැරදි කරගන්න එක මෙන්න මේ විදියට අරහත්වේ දක්වාම තමන්ට මේ සීලාදී ගුණධර්ම පුරන්න උපකාර වෙනවා. හරි, ඊළඟ කාරණාව කියමු බලන්න. කවුද? සුමනසාරාය. හරි නේද? ඕ ඔව්. අර කලින් කාරණාවෙදි මතක් කළේ කොහොමද මම මටම චෝදනා කරගන්නේ නැතුව ඉන්නේ කියන එකනේ. තමන්ගේ සීලයේ පිළිබඳව තමන්ගෙන් චෝදනාවක් ඉන්නේ නැති වෙන විදියට කටයුතු කරන එක ගැනයි මතක් කරලා බලන්න කිව්වේ. දැන් කියන්නේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා එකට ඉන්න නුවණැති ස්වාමින් වහන්සේලා මට සීලයෙන් චෝදනා නොකරන විදියට කටයුතු කරන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. ඒකයි මේ කියන්නේ අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රක්‍මචාරී යනු පණ්ඩිතා සබ්‍රක්‍මචාරිනෝ. නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අනුවිචාරෙත්වා හොඳට කරුණු හොයලා බලලා චෝදනාවක් කරන අවස්ථාවක් වෙනවා නම් ඒ වගේ චෝදනාවකට ලක් නොවි ඉන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ. මේ විදිහට ප්‍රතිවේක්ෂා කරද්දී බහිද්ධා උත්තප්පං සම්පහති, ඒ කියන්නේ බයක් හටගන්නවා. අත්තානුවාද බය, පරානුවාද බය කියලා කියන්නේ. ඒකට මෙතන පරානුවාද බය ගැනයි කියවේ. අනිත් අයගෙන් මට චෝදනාවක් ලැබෙයිද කියලා සිහි කරද්දී මෙන්න මේ උත්තප්පය පිහිට ගන්නවා. ඒ උත්තප්පය නිසා තුන්දොර සංවර වෙනවා. ඒ විදියට අර කලින් කියපු විදියටම සිව් පිරිසිදු සීලයේ පිහිටලා විපස්සනා වඩලා අරහත්ත්වයටපත් වෙන්න උපකාර වෙනවා කියලා අර කලින් ක්‍රමයටම ඉතිරි කරුණු ටිකක් විස්තර කරගත්තා. පැහැදිලිද? ඊළඟ කාරණාව කවුද කියලා? ඕ ඊළඟ ආසනේ හිස් වෙලා නේද? අමස්මේ තනම ඉඳන් කියමු එහෙනම් නේද? මොකද තේරුම ප්‍රීචිත්තායස්ම තොට සියලුම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න වෙනවා කියලා සිහි කරන්න ඕන. දැන් අපිට ප්‍රිය දේවල් තියෙනවානේ. ප්‍රිය පුද්ගලයෝ වෙන්න පුළුවන්, ප්‍රිය වස්තු වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම නානා භාවය වෙනස් භාවයකට පත් වෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? දැන් මේක එතකොට අට කතාවේ විස්තර කරනවා මොකද්ද මේ නානා භාවය සහ විනා භාවය කියලා. එතකොට අපිට අපි සතු කැමති කැමති අපි ආස කරන, අපි ඇලුම් කරන ප්‍රිය පුද්ගලයෝ ඉන්නවා, ප්‍රිය වස්තු තියෙනවා. තමන්ගේ දෙමාපියෝ වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ, හිතවත් අය, එකට ඉන්න භික්ෂුන් වහන්සේලා, අපිට ප්‍රිය ගුරු ස්වාමින් වහන්සේලා, වැඩිහිටියෝ, අපිට බාල අය වෙන්න පුළුවන්. මේ හැමෝගෙම යම් දවසක අපට වෙන් වෙන්න සිද්ධ වෙනවද නැද්ද? ජාතියා නානා භාවෝ, ඊළඟ භවයක උපදිනවත් එක්කම මේ භවයත් එක්ක නානා භාවයක් වෙනස් භාවයකට පත් වෙනවා. මරණේන විනා භාවෝ, මරණයෙන් වෙන්වීමක් සිද්ධ වෙනවා. එතකොට කෙටියෙන්ම කිව්වොත් මේ දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අපි කොයිතරම් ඇලුම් කළත් අපිට අරන් යන්න පුළුවන් වෙයිද? අපිට මේ ලැබිලා තියෙන අපි හිතමු බොහොම වටින මොනවා හරි පිරිකරක් තියෙනවා, ගොඩක් වටින එකක්. මේක නම් දාලා යන්න බෑ කියලා හිතුවයි කියලා අපවත්ත්‍යදී අරන් යන්න පුළුවන් වෙයිද? ඉපදෙනවත් එක්කම ඒකත් එක්කම ඉපදෙන ක්‍රමයක් එහෙම දැකලා තියනවද? කවුරුත් ඔය හොස්පිටල් වල එහෙම ඔන්න මේ ෆෝන් එකකුත් එක්ක ළමයි ඉපදිලයි කියලා එහෙම අහලා තියනවද? එහෙම නැත්නම් ලොකු ලැප් එකකුත් එක්ක ඒ වගේ දෙයක් නම් කමක් නැහැ. වාහනයක් වගේ එක ඉපදෙන්න ගියොත් ආසාවෙන් හිටියයි කියලා නේද? එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. පැහැදිලි නේද? කොයිතරම් ඇලුම් කළත්, කොයිතරම් ආසාවෙන් හිටියත් කවදාහරි දවසක මේ දේවල් වලින් වෙන් වෙන්න වෙනවා. ඒකට එක්කෝ මේ වස්තුව විනාශ වීමෙන් අපි මේ ප්‍රියකරන උද්ගලයා හෝ දේ විනාශ වීමෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මරණයෙන් වෙන්න පුළුවන්. ඔය දෙකින් එකකින් අපිට මේ දේවල් වලින් හැම එකකින්ම වෙන් වෙන්න වෙනවද නැද්ද? අනෝපමායස්. වෙන් වෙන්න වෙනවා. ඒතර මේ විදියට අපි නිතර කල්පනා කරන්න ඕනද නැද්ද? කල්පනා කරමු. ඔය එක ගැන විශේෂයෙන් කියලා නැහැ. නමුත් ඒක විනාශ වුණත් ඇත්තටම වෙනස් වීමක් වෙනවනේ. පැහැදිලිද නේද? ඒකත් ඉතින් වෙන්වීමක් තමයි. මෙතනින් කියන්නේ අපේ මරණය ගැන තමයි විශේෂය. ඒතර මේ විදියට ප්‍රත්‍යවේක්ෂා කරද්දී අර කලින් කියපු විදියටම තුන්දොර සංවර නොවීමක් නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තුන්දොර සංවර වෙනවා. ඒත් එක්කම මරණ සතිය හොඳින් පිහිට ගන්න. ඒතර අපිට කවදා හිටියත් මැරෙන්න වෙනවනි කියන සංඥාව පිට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් අපි මරණයට පත් වෙන ස්වභාවයේ අය කියලා හිතද්දී අර අනවශ්‍ය බැඳීම්, අනවශ්‍ය අල්ලාගෙන ඇති වෙන්නේ නැහැ. කල්පනා කරලා බලන්නකෝ, මේ අවබෝධයේ අඩුකම නිසා නෙවෙයිද ගිහි මිනිස්සයෝ නම් ඉඩම් වලට රණ්ඩු වෙන්නේ, ඉඩම් වලට නඩු කියන්නේ, යාන වාහන වලට සහෝදර සහෝදරියෝ අතරේ රණ්ඩු ඇති වෙන්නේ, මිල මුදල් වලට මරා ගන්නේ, පොඩි දෙයකට සමහර විට අතපය නැති වෙන විදියට රණ්ඩු සරුවල් ඇති කර ගන්න, ඇතැම් විට ජීවිත පවා නැති කර ගන්න. මේ අවබෝධයෙන් නැති නිසා නෙවෙයිද? මේ අවබෝධයෙන් නැති නිසා. ඉතින් මැරෙන බව කල්පනා කරනවා නම් ඉඩමකට මිනිස්සු රණ්ඩු වෙන්න ඕනද? එන් ඒ රණ්ඩු වෙන අයම සමහරට ඒ අයගේ අම්මලා තාත්තලාත් ඒ ඉඩම් වලට රණ්ඩු වෙලා ඒ අය මැරිලා ගිහිල්ලා. දැන් එතකොටවත් තේරෙන්න ඕන නේද මේ මිනිස්සයෝ මේ රණ්ඩු වෙවි හිටියට මේ ඉඩම අරන් ගියේ නැහැ කියලා නේද? එහෙමයි ඥානවන්තයෝ කල්පනා කරන්න ඕන. මේ අය මේ රණ්ඩු වෙවි හිටියට මේ ඉඩමට මැරෙති ඒ අයට අරන් යන්න බැරි වුණා. ඉතින් එහෙමනම් මම රණ්ඩු වුණත් මටත් මේ ටිකම තමයි. ඒ අවබෝධය පිහිට ගන්න ඕන. ඒතර භික්ෂුන් වහන්සේලා විදියට දැන් අපේ සම්ප්‍රදායේ වගේ වෙන්නේ නැහැ. නමුත් ඇතැම් සම්ප්‍රදායවල ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා මේ ඉඩම් වලට, ඒ වගේම ආවාසවලට නේද, යාන වාහනවල. ඇතැම් විට ජීවිත නැති කරගන්න, තව කෙනෙකුගේ වාහනයක් ගන්න, තව කෙනෙකුගේ ඉඩමක් ගන්න, මරා ගන්න. ඉතින් කල්පනා කරලා බලන්න හොඳ වෙලාවට අපි ඒ වගේ දේවල් නැතුව තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ යුගෙත් ඒ වගේ දේවල් තිබුණේ නැහැ. දැන් ඉතින් දැන් මේ කාලය දැන් මේවා ඉතින් ටිකක් වෙනස් වෙලා සමහර රටාවල් ඉතින් අපි ඉතින් ගොඩක් සතුටු වෙන්න ඕන අපේ ලොකු ස්වාමීන් වහන්සේලා අරන් තියෙන තීරණ ගැන. භික්ෂුන් වහන්සේලාට පෞද්ගලිකව දැන් ඒ ඉඩම් අයිතියක් දෙන්නේ නැහැනේ. සේනාසනයක අයිතියක් මේ සේනාසනයේ මේ ස්වාමීන් වහන්සේට කියලා පෞද්ගලිකව දෙන්නේ නැහැ. යෝගාශ්‍රමයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේට තමයි සියලු ආරණ්‍යවල අයිතිය තියෙන්නේ, يعني පරිපාලන අයිතිය. ඒ නිසා ස්වාමීන් වහන්සේ කැමති කෙනෙක්ව කැමති විලාවක මාරු කරන්න පුළුවන් ආරණ්‍ය අතරේ. ඔය තියෙන ඒ ස්වාමීන් වහන්සේලා දුරදිග බලලා කල්පනා කරලා ගත්ත තීරණේ නිසායි අද වුණත් මේ විදියට සංඝයා අතරේ සමගිය රැකලා තියෙන්නේ. පැහැදිලිද? එහෙම නොවුනනම් භික්ෂුන් වහන්සේලා අතරේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. අවබෝධය අඩු අය අතරේ ඉතින් අවබෝධය තියෙන කෙනා මේවට රණ්ඩු වෙන්න යන්නේ නැහැ. ඉතින් අවබෝධය අඩු අය අතරේ ස්ථාන Tamanta අයිති කරගන්න, එහෙම නැත්නම් අනාගතයේ ස්ථාන බෙදා ගන්න නේද? ඒවට ප්‍රශ්න ඇති කරගන්න. ඒ නිසා ඉතින් අපි ඥානවන්ත වෙන්න ඕන. අපි කවදා හරි දවසක මරණයට පත් වෙන අය මේ විදිහට හිටියට මේ හැම දෙයක්ම දාලා අපිට යන්න වෙනවා කියන අවබෝධය ඇතුව කටයුතු කරන්න ඕන. හරි. ඊළඟ කාරණාව කියමු බලන්න කවුද? කියමු නේද එහෙමනම්. රුචිර ධම්මායස හරි. කෙටියෙන්ම කිව්වොත් කර්මය සොකීය කරගෙන, කර්මය දායාදය, කර්මය කාරණය කරගෙන, කර්මය නෑයා කරගෙන, කර්මයම පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්, ඒ වගේම යම් කර්මයක් කරනවා නම් ඒක හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, අන්න ඒ කර්මයේ ප්‍රතිඵල විඳින්නෙක් බවට පත් වෙනවා කියලා නිතර සිහි කළ යුතුයි. හෙටියෙම කිව්වොත් තමන් කරන කර්මයේ විපාක අනාගතයේ තමන්ට විඳින්න වෙනවා. අතීතයේ කරපු ඒ වගේ විපාක තමයි දැන් විඳින්නේ. මේ කර්මය පිළිසරණ කරගත්තු කෙනෙක් තමයි කියලා තමන් ගැන සිහි කරන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. අපි තව ටිකක් අට කතාවේ කියන විදිහත් බලලම කතා කරගෙන යමුකො නේද? කම්මං මයිහං සකං අත්තනෝ සන්තකං කියන අර්ථයෙන් කම්මස්සකා කියලා කියනවා. ඒක කර්මය සොකීය කොට ඇත්තාහු කියලා අපි කියන්නේ. කර්මය තමන්ගේ දෙයක් බවට පත් කරගත්ත අය. දැන් අපි කර්මය අනුවද පවතින්නේ නැද්ද? කර්මයන්. ඒතර මේ ජීවිතය කර්මය අනුව පවතින ජීවිතයක්. එතකොට ඒ කර්මයෙන් තොරව දැන් රහතන් වහන්සේට උනත් කර්මයේ විපාක ලැබෙනවද නැද්ද? ජනක කර්ම ජනක විපාක ලැබෙන්නේ නැහැ. එතකොට ප්‍රවෘත්ති විපාක රහතන් වහන්සේටත් ලැබෙනවා. දැන් අපවත් ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන තාක්කල් අහන, දකින, රස විඳින ඒ හැම දේවලම කර්ම විපාක. භවංග සිත් පවතිනවා නම් ඒ සියල්ලම විපාක. තොර මේ විදිහට කර්ම විපාක කියන එකෙන් රහතන් වහන්සේවත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසානේ ඇතැම් රහතන් වහන්සේලාට අරහත්ත්වය ලැබුණයින් පස්සේ ඇතැම් බරපතල විපාක වලටත් මුහුණ දෙන්න වුණා. මුගලම් මහරහතන් වහන්සේට, තොර අර ලෝසක මහරහතන් වහන්සේලාට නේද? ඒ වගේ සමහර විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේ දැන් එහෙමනම් රහතන් වහන්සේ කෙනෙකුට එහෙමනම් අපි කොහොමද කල්පනා කරන්නේ? අපට එහෙමනම් මේ කර්මයේ විපාක අනිවාර්යයෙන්ම ලැබෙනවා. කම්ම දායාදෝ කර්මයෙන් ලබා දෙන ඵලයට තමයි දායම් කියලා කියන්නේ. කම්මස්ස දායම් කම්ම දායම්. ඒ කියන්නේ කර්මයේ ඵලය කියන එකයි. ඒ කර්මයේ ඵලය ලබා ගන්න කෙනෙක් කියන අර්ථයෙන් තමයි කම්ම දායාදෝ කියලා කියන්නේ. කර්මයේ ඵලය විඳින්නා වූ කෙනෙක්. එතකොට කල්පනා කරන්න ඕන කොහොමද? මම කර්මයේ විපාක විඳින කෙනෙක්. කම්ම යෝනි කියලා කියන්නේ කර්මය කාරණාව කරගත්තු කෙනෙක්. මෙතන යෝනි කියලා කියන්නේ කාරණාව කියන අර්ථය. එතකොට කර්මයම කාරණාව කරගත්තු කෙනෙක්. කම්ම බන්දු. බන්දු කියන්නේ ඥාතියටනේ. කර්මය ඥාතියෙක් බවට පත් කරගත්තු කෙනෙක්. කර්මය ඥාතියෙක් බවට පත් කරගත්තු කෙනෙක්. කම්ම පටිසරණෝ කර්මය පිළිසරණ කරගත්තු කෙනෙක්. පිහිට කරගත්තු කෙනෙක්. තස්ස දායාදෝ භවිසාමි කියලා මේ මොකක්ද කිව්වේ? ඒ කර්මයේ දායාදය, ඒ කර්මයෙන් දුන්න ප්‍රතිඵලය පිළිගන්නා කෙනෙකු වන්නෙමි කියන එකයි තේරුම. මේ විදියට කම්මස්සකතං පන පච්චවෙක්කතෝ පාපකරණං නාම න හෝති. කම්මස්සකතං කියලා මේ කිව්වේ මොකද්ද? කර්මය සොකීය බව, සකතා කියලා කියන්නේ ස්වකීය බව. සකතා. කම්ම සකතා කියන එක තමයි කම්මස්සකතා කියලා කියන්නේ. ඒකේ ဒုတိယා පදයයි මේ කම්මස්සකතං කියලා තියෙන්නේ. කර්මය ස්වකීය බව, තමන්ගේ බව සිහි කරද්දී පව කරන්න හිතෙනවද නැද්ද? පවක් කරගොහම මේක විපාකයක් ලැබෙනවා කියලා හිතෙනවද නැද්ද? ඒ කිනාට හිතෙන්න ගන්න. මේ වැඩේ කළොත් නම් මේක විපාකයක් හම්බෙයි. බුදු අම්මෝ කියලා බයක් හිතෙනවා. නේද? මේක කරන්න හොඳ නැහැ කියලා හිතක් ඇති වෙනවා. එහෙම කරන කෙනෙක්ගෙන් ඒ විදියට හිතන කෙනෙක් තව කාටවත් හිංසා කරන්න හිතයිද? තව කාටවත් රිදවන්න හිතයිද? එහෙම හිතන්නේ නැහැ. පැහැදිලි නේද? ආ. ඔව්. කර්මය සතියයි කියලා හිතලා හිතන සම්මාදී. හරි. ඒකට ඊළඟට ඊළඟ කාරණාව අටවෙනි කාරණාව නේද? කියමු බලන්න. කවුද ඊළඟට? ආ. සුභාවිතාවය. ඔව්. තොට මේක කියන්නේ කොහමද? කතම් බෝතස්ස මේ රත්ින්දිවා වීති වත්තන්ති ඉති කින්නකෝ මේ වත්ත පටිපත්තින් කරොන්තස්ස උදාහු අකරොන්තස්ස බුද්ධ වචනං සජ්ජායන්තස්ස උදාහු අසජ්ජායන්තස්ස යෝනිසෝ මානසිකාරේ කම්මං කරොන්තස්ස උදාහු අකරොන්තස්සාති කතං භූතස්ස මේ රත්ින් දිවා වීති වත්තන්ති පරිවත්තන්ති ඉති අත්තෝ ඒවම් පච්ච වෙක්කතෝහි අප්පමාදෝ පරිපූර්ති කියලා විස්තර කරනවා. මොකක්ද? කල්පනා කරලා බලන්න ඕන කොහොමද මම වත්පිළිවෙත් කරද්දිද එහෙම නැත්නම් නොකරමින්ද කරනා අතරෙද කරනා කල්හිද නොකරන කල්හිද කියන එකයි මේ චට්ටි පදයක්. මම වත්පිළිවෙත් කරමින්ද දවස ගත කරන්නේ එහෙම නැත්නම් ඒව නොකරද වත්පිළිවෙත් කරන්නේ නැතුවද අපේ භික්ෂුවකට අදාළ කටයුතු කරන්නේ නැතුවද බුද්ධ වචනය සජ්ජායනා කරමින්ද කාලය ගත කරන්නේ සජ්ජායනා නොකරමින්ද යෝනිසෝ මානසිකාරයේ කටයුතු කරමින්ද නොකරමින්ද කොහොමද මගේ රාත්‍රී දිවා කාල ගත වෙන්නේ කියලා කල්පනා කරන්න ඕන. රැදවල් ජීවිතය මං ගත කරන්නේ කොහොමද? ධාර්මික භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරපු කටයුත්තක් කරමින්ද සිහියෙන්ද එහෙම නැත්නම් නැතුව. හෙටියෙන්ම කිව්වොත් කුසල් සිතින්ද අකුසල් සිතින්ද? දැන් දවස පුරා ඉඳගෙන පරයන්කේක ඉඳගෙන හරි කල්පනා කරන්නේ වැරදි දේවල් නම් Tamanට නොලැබුණු මොකක් හෝ පිරිකරක් ලබා ගන්න කල්පනා කර කර ඉනවා. මට මෙහෙම දෙයක් ලැබුණා නම් හොඳයි, මෙහෙම දෙයක් ලැබුණා නම් හොඳයි. කුසල්ද කුසල්ද? එහෙම නැත්තම් තව කවුරු හරි Taman එක්ක අමනාප කෙනෙක් ඉන්නවා. මේ කෙනාට රිදවන්නේ කොහොමද? ඒ කෙනාට ආරණ්‍යයෙන් යන විදියට කටයුතු කරන්නේ කොහොමද? ওই විදියට කල්පනා කරනවා. කුසල්ද කුසල්ද? දැන් පරයන්ක ඉරියව්වෙන් ඉන්නේ හැබැයි. ඒ ඉරියව්වේ ඉන්න නිසා කුසල්ද? ඒ ඉරියව්වෙන් හිටියා කියලා කුසල්ද? එහෙම කුසල් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් කල්පනා කරනවා අනිත් අයට පේන්න මම පරයන්කේ කරන්න ඕන. අනිත් අයට පේන විදියට. ඒ අයගේ හිත දිනාගෙන ඒ අයගේ ගරු සැලකිලි ලබන්න ඕන කියලා. කුසල්ද කුසල්ද? ඇවැත් වෙනවද නැද්ද? කියමු බලන්න ආපත්‍ය වෙන තැන. ඔව්. මොකද්ද වෙන්නේ? කොහොමද ඒ සූත්‍ර පාඨය නැත්තම් මේ පෙළ පාඩය තියෙන්නේ න භික්කවේ පනිදාය චංකමිතබ්බ යෝ චංකමෙය අපත්‍ති දුක්ඛတස්ස එහෙදිද ඒ විදිහේ තව කෙනෙක්ගෙන් ගරුත්වය ලබන්න අදහසින් සක්මනක්පත් කරන්න බෑ මේ කෙනානම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඇති කියලා අනිත් අය හිතයි ඒ අයගේ ඒ විදිහට හිතෙන විදිහට මම සක්මන් කරන්න ඕන කියලා හිතාගෙන සක්මන් කරනවා. කුසල්ද අකුසල්ද? ඒත් එක්කම අකුසලයක් එක්කම අපස්සිට වෙනවා. භික්ෂුවක් නම්. පැහැදිලි නේද? ඒ විදිහට කටයුතු කරොත් ඒක බරපතල අකුසලයක් ඉතින් හිතේ තියෙන බොහොම නරක ස්වභාවයක්. ඒ තත්වයට කෙනෙක් හිතනවා නම්. පැහැදිලි නේද? ඉතින් තමන්ගේ නැති ගුණයක් පෙන්නලා ඒකට මායාසාටිය කියලා ධම්ම විස්තර කරන්නේ. නැති ගුණයක් අනිත් අයට පෙන්නලා අනිත් අයගෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා නම් ඒක බොහොම නරක වුරුද්දක්, හානිකර දෙයක්. තමන්ටත් හානිකරයි, එකට ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලාට උනත් හානිකරයි. ඒ නිසා කල්පනා කරන්න ඕනේ. ඒ වගේ දේවල් ඉතින් පිරිස අතර වෙන්නත් පුළුවන් ඇතැම් විට නේද? දැන් තමන්ගේ නැති ගුණ හුවා දක්වන්න ඇතැම් විට අදහස් ඇති වෙන්න පුළුවන් කෙලෙස් නේද? එහෙම වුණත් වහාම ඒ වගේ සිත් ඉවත් කරගන්න ඕන. අපි පැවිදි වුණේ අනිත් අයගෙන් ලාභ සත්කාර, ගරු සත්කාර බලාපොරොත්තු වෙන්න. ඒවා ලබා ගන්නද පැවිදි වුණේ? පැවිද්ද ඉල්ලුවේ එහෙමද? කොහොමද පැවිද්ද ඉල්ලුවේ? කොහොමද? ඒ වාක්‍යය දැන් අමතක වෙලාද? පැවිද්ද ඉල්ලපු වාක්‍යය ඒක අමතක කරගෙන බෑ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍චිකරණත්තාය. එහෙමනේ ඉල්ලුවේ නේද? ඉමං කාසාවන් ගහෙත්වා පබ්බා ජේතුමන් බන්තේ අනුකම්පං උපාදාය කියලා. ඒ වුණාට ඒක ටික කාලෙකින් අමතක වෙනවා නම් පරිඛාර රාසිකරණත්තාය කියලා නම් හිතන්නේ නේද? පිරිකර රැස් කිරීම පිණිස පැවිදි වෙනවා කියලා නම් නේද? එහෙම නැත්නම් ගරු සත්කාරත්හාය, ගරු සත්කාර පිණිස පැවිද්ද මට ලබා දෙන්න කියලා. එහෙමනම් කටයුතු කරන්නේ බොහොම හානිකරයි. ඒ නිසා අපි මේ නිවන් අවබෝධය සඳහා පැවිදි වුණා නම් අපි මේ නිවන් අවබෝධයට උපකාරක වෙන හැසිරීම මොකක්ද, ඊට විරුද්ධ හැසිරීම මොකක්ද කියලා අපි තේරුම් අරගෙන ඒ නිවනට උපකාරක හැසිරීමේ හැසිරෙන්න ඕන, ඊට හානිකර හැසිරීම, ඊට හානිකර පැවැත්මවල් ඉවත් කරගන්න ඕන. ඒ විදිහට කටයුතු කරනවා නම් අන්න ඒ භික්ෂුව අප්‍රමාදය පරිපූර්ණේ කළා වෙනවා. අප්‍රමාදය. ඒකට අප්‍රමාද ප්‍රතිපදා කියලා කියද්දි මේ ප්‍රමාදය කියලා කියන්නේ ඇත්තටම යෝනිසෝ මනසිකාරයේ නැති බව. අයෝනිසෝ මනසිකාරය. අප්‍රමාදය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය. තව කෙටියෙන් කිව්වොත් කුසලයක් කරනවා නම් ඒ අවස්ථාවේදී ඒ කෙනා ප්‍රමාදී නැහැ, අප්‍රමාදී. එතකොට යම් කෙනෙක් අකුසලයක් වෙනවා නම් ඒ කෙනා අයෝනිසෝ මනසිකාරයයි වැඩලා තියෙන්නේ. එහෙමනම් ප්‍රමාදී ඒ අවස්ථාවේ. සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ ඒ විදියයි. එතකොට යම් කෙනෙක් කුසලයක ඉන්නවා නම් ඒ කෙනා සතිපට්ඨානය තුලයි ඉන්නේ. සතිපට්ඨාන මොනවද? හවුද? අරිය හවුද? දජද? අරිය දජාය. ඔව්. මේ කියන සතර සතිපට්ඨානය තුල කෙනෙක් පිහිටියා වෙනවා තමන් කුසල ධර්මවල පවතිනවා. පැහැදිලිද? ඒ නිසා අපි නිරන්තරව උත්සාහවත් වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ අවවාද කළ පරිදි ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසයි නේද? තමාගේ ස්වකීය පියතුමාගේ ගොදුරු බිමේ හැතිරෙන්න, ඒ විෂය පරාසයේ හැතිරෙන්න. එතකොට මේ ගෝචරය කියලා දේශනා කළේ සතර සතිපට්ඨානය. එතකොට අපි එහෙමනම් හැතිරෙන්න ඕන මෙන්න මේ සතර සතිපට්ඨානය. පැහැදිලි නේද? එහෙමනම් අපි ඒ ගැන කල්පනා කරලා ඉතින් අඩුපාඩු තියෙනම් ඒව හදාගෙන නිරන්තරව උත්සාහවත් වෙන්න ඕන. කුසල් හිතක් පවත්වන්න දවස පුරා අකුසල් හිත ඇති වෙන ඒවා වළක්වා ගන්න. එහෙමනම් ඊළඟ කාරණාව කාටද තියෙන්නේ? කියමු බලන්න. අබු සාරානන්ද හිටියෙම තේරුම මම ශූන්‍යාගාරයක හිත අලවා වාසය කරන කෙනෙක්ද කියලා කල්පනා කරලා බලන්න ඕන. ශූන්‍යාගාරයක් කියලා කියන්නේ පිරිසගෙන් හිස්ුණ විවේකී ප්‍රදේශයකට කියන නමක්. ඒක කැලෑවක්ද එහෙම නැත්නම් තනි කුටියක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් පිරිසගෙන් ශූන්‍ය තැනක්. ඒක තමයි ප්‍රධාන දේ. ඒතර අරණ්‍යයක් වුණත් වරදක් නැහැ. හැබැයි මේ කියන ලක්ෂණ තියෙනවා. පැහැදිලිද? ආ. ඒතර මේ සේ අරණ්‍ය සේනාසනයක් වුණත් මේ ලක්ෂණ තියෙනවනේ. ඒකි වරදක් නැහැ. කියමු බලන්න මේ අටුවා පාඩිය අපට කියවන්න දෙමු පිරිසට. ඊළඟට කවුද කියවන්නේ? කවුද කියන්නේ? මේ ටික කියන්නේ. පේනව අඩුද? ඒක කෝවත්වා ශූන්‍යාගාරයක හිටලවා වාසය කරනවාද කියලයි මේ විමසලා බලන්න කියන්නේ. මට ශූන්‍යාගාරයක සතුටින් හිටලවා වාසය කරන්න පුළුවන්ද? අනියෙන් තියෙන කැලෑවක විවේකීව තියෙන තැනක හිටලවා වාසය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අර බස්සාරාමතා ඝනසංගනිකාරාමතා කියන දේවල් අවශ්‍යද කියලා කල්පනා කරලා බලන්න. ඒක විස්තර කරනවා තව ටිකක්. කොහොමද? විවිත්ත ඕකාසේ. විවිත්ත ඕකාසේ කියන්නේ විවේකී වෙන්ුණු ප්‍රදේශයක සබ්බ ඉරියාපතේසු හැම ඉරියව්වකදීම ඒකකෝ වහුත්වා තනිව කච්චිනුකෝ අහං අබිරමාමි මම සතුටින් ඉන්නවද? කියන්නේ මේ හැම ඉරියව්වක්ම තනිවම ගත කරන්න මේ වගේ විවේකී තැනක මට පුළුවන් කියන එකයි මේ අහන්. මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරද්දී ඒ කෙනාගේ කාය විවේකය පරිපූර්ණේ වෙනවා. ඉතින් කායිකව විවේකීව ඉන්න පුළුවන්කම යාට ලැබෙනවා කියන එකයි මේ කියන්නේ. වැදිරීද? ඒතර මේ විදිහේ ශූන්‍යාගාරයක හිටලවා වාසය කරන්න පුළුවන්ද? ටිකක් හිත හදාගත්තේ නැති කෙනෙකුට එහෙම කෙනෙකුට ඉන්න බෑ. හිත හදාගත්තේ නැත්නම් ඒ කෙනාට හිතෙන්නෙම අර බස්සාරාමතා ඝනසංගනිකාරාමතා කියලා කියන විදිහට. බස්සාරාම කියලා කියන්නේ කතාවෙහි ඇලී වාසය කර. ඝනසංගනිකාරාමතා පිරිස එකට එකතු වෙලා ඉන්න කැමති කියන එකයි. ඒවා ගුණද? හොඳ ගුණද? භික්ෂුන්හන්සලාගේ දැන් අපි ওই පාලි වචන දෙක වාක්‍ය දෙකක් කිව්වා. භික්ෂුන්ගේ හොඳ ගුණ දෙකක්ද? අයින් කරගත යුතු නුගුණ දෙකක් නේද? එහෙමනම් ඒ එහෙම නැතිව විවේකීව තනිව කාලය ගත කරන්න පුළුවන් මට්ටමට හිත සකස් කරගන්න ඕන. පැහැදිලි නේද? ඉතින් ඒ විනය අටුවාවෙදිත් මේ කාරණා එනවා. හතරවෙනි පරාජිකාව යටතේ විනය පෙළේමත් එනවා. ඒතර මේ එතන විස්තර කරන්නේ මේ විදිහට ශූන්‍යාගාරයක හිටලවා වාසය කරන්න ඇත්තටම පුළුවන් වෙන්නේ ධ්‍යාන සමාපත්තිය ආදී පරිහරණය කරන කෙනෙකුට පහතුවෙන් පුළුවන් වෙයි. පැහැදිලි නේ? ඒ නිසා දැන් හිත හයිය ඇතම් කෙනෙකුට පුළුවන් එහෙම නැතුවත්. නමුත් හොඳින් හිතාලවලා වාසය කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ ගුණ තියෙන කෙනෙකුට පහසුවෙන් පුළුවන් වෙයි. පැහැදිලි නේද? ඉතින් අපි ඒ සඳහා උත්සාහවත් වෙන්න ඕන. මොකේද? ඒ වගේ ඒ සමාපත්තිය ආදියක් ධ්‍යාන ආදියක් විපස්සනා ඥාන ආදියක් ඇති කරගන්න. එහෙම ඇති කරගෙන මෙන්න මේ කියන විදියට විවේකීව කාලය ගත කරන්න කැමැත්ත ඇති කරගන්න ඕන. ඉතින් මෙහෙම ඉන්න පුළුවන්ද කියලා අපි නිතර කල්පනා කරලා බලන්න ඕන. තනිව එහෙම තැනක ඉන්න අවස්ථාවක් ලැබුණොත් මට හිත අලවලා වාසය කරන්න පුළුවන්. කැමැත්තෙන් සතුටින් ඒ වගේ තැනක ඉන්න පුළුවන්. ගැටි ගැටි තරහින් ඉන්න එක නෙවෙයි මේ කියන්නේ. දැන් එහෙමත් ඉන්න පුළුවන් කෙනෙක් තැන් විට හිතමුකෝ තමන් කැමතිම විදිහේ සින්දු ටිකකුයි චිත්‍රපටි ටිකකුයි මොනවා හරි අරන් ගිහිල්ලා කැලෑවක් මැද්දට වෙලා ඒවත් දාගෙන ෆෝන් එකක් තියාගෙන යාළුවන්ට කතා කර කර එහෙම ඉන්න බැරි වෙයිද? එහෙම ඉන්න පුළුවන්. ඒක සමහර රැග් දෙයින්නෙත් නැති වෙයි. අරවා බල බල ඉද්දි. එහෙම එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. පැහැදිලිද? මේ කියන්නේ එකලාව මෙතන ඒකට ඉතින් Taman තනිව හිටියට මේ කියන විදියට එකලාව හිඳීමක් නෙවෙයි. පැහැදිලි නේද? එතකොට ඒ අවස්ථාවේදීත් අර ඝන සංගණිකා ත්‍රිස කායිකව එකතු නොවුනට භෞතිකව එක්ව නොහිටියට ත්‍රිස එක්ක එකතු වී වාසය කිරීමක් තමයි මේ අවස්ථාවේ. පැහැදිලි නේද? හරි. එහෙනම් ඊළඟට ඊළඟ කාරණාව අවසාන කාරණාව කියමු බලන්න. කවුද? අමක් නේ සෝහන් කියලා අපේ පොත්වල තියෙනවා. හරි. මොකක්ද මේ ටිකෙන් කෙටියෙන්ම කියන්නේ? මරණ මංචකයේදී අපිත් එක්ක එකට ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇවිල්ලා අපෙන් අහනවා, ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ මොකක්කෝ උතුරු මිනිස්දමක් ලබාගෙන තියෙනවද? ඒ වගේ ඇහුවොත් එහෙම මකු නොවි, ලැජ්ජා නොවි, ඇකිලෙන්නේ නැතුව ඍජුව උත්තර දෙන්න පුළුවන් තත්වයට මම පත් වෙලාද ඉන්නේ කියලා සිහි කරලා බලන්න. මේක මේ කොහොමද කියලා තියෙන්නේ? අබින්හම් පච්ච වේකිතබ්බං නිතර සිහි කරලා බලන්න ඕන මේ தත්වයට මම පත් වෙලාද ඉන්නේ කියලා. ඒතර මේ උත්තරි manuss ධම්ම කියන මේ දේවල් විස්තර කරලා තියෙනවා. කොහොමද? උත්තරි manussානං උක්කට manuss භූතානං ජායීනං චේව අරියානං ච ඥානාදි ධම්මෝ දස කුසල කම්මපත සංඛාත manuss ධම්මතෝ වා උත්තරීතරෝ විචිත්‍රතරෝ ධම්මෝ මේ මම సంతානේ අත්තිනුකෝ සම්තිනුකෝති අත්තෝ කියලා විස්තර කරනවා. කොහොමද? උත්තරි manuss ධර්ම කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ උත්කෘෂ්ඨ උතුමන් වහන්සේලාට අයිති ධර්ම. කවුද මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා කියලා කිව්වේ? ධානලාභීන් සහ ආර්යයන් වහන්සේලා. අන්න ඒ උතුමන් වහන්සේලාට ඒ උතුමන් වහන්සේලා සතු ධර්ම කියලා කියන්නේ එතකොට ධාන සහ මාර්ගඵලව. ඒ ධර්ම මා සතුව තියෙනවද කියලා හිතලා බලන්න. තවත් අර්ථයකින් තවත් ක්‍රමයකට මේ උත්තරී manuss ධම්ම කියන වචනේ විස්තර කරනවා. දස කුසල කර්මපතවලට කියන නමක් තමයි manuss ධම්ම කියලා කියන්නේ. manuss ධම්ම කියන්නේ මොනවටද? දස කුසල කර්මපත. ඊට වඩා උසස් වූ දස කුසලයන්ට වඩා විශිෂ්ටතර ඊට වඩා ශ්‍රේෂ්ඨ ධර්මවලට කියනවා උත්තරී manuss ධම්ම. අරවට කියනවා manuss ධම්ම දස කුසල් වලට. එතකොට ඊට වඩා ශ්‍රේෂ්ඨ ධර්ම වලට කියනවා උත්තරි manuss ධම්ම. මේ ඒ කියන්නේ ධ්‍යාන මාර්ගඵල තමයි. මේ කියන ධ්‍යානාදී ධර්ම මගේ సంతානයේ තියෙනවද නැද්ද කියලා සිහි කරලා බලන්න කියලායි කියන්නේ. මම මේ දේවල් උපදවලා තියෙනවද නැද්ද? ඊට පස්සේ විස්තර කරනවා අල මරිය ඥාන දස්සන විශේෂෝ කියන පාඩය. කොහොමද මහග්ගත ලෝකෝත්තර පඤ්ඤා ප්‍රඥාවට කියනවා ඥානය කියලා. එහෙන් දැක්කා වගේ ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන අර්ථයෙන් ඒ ඥානයටම කියනවා මහග්ගත සහ ලෝකෝත්තර ඥානයට. ඒ කියන්නේ ධ්‍යාන සහ මාර්ගඵල ඥානවලටයි මේ කියන්නේ. ඒ ඥානවලටම කියනවා දස්සන කියලා පදයක්. එයි මේ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කරන නිසා, හරියට හේල් දැක්කා වගේ ප්‍රත්‍යක්ෂව මේ ධර්ම දකින්න නිසා ඒකටම දස්සන කියලත් නමක් කියනවා. ඒ නිසා ඥානය ඌයේ දර්ශනය ඌයේ එයයි කියන අර්ථයෙන් ඥාන දස්සනං කියලා කියනවා. මෙන්න මේ මහත්ගත ලෝකෝත්තර ප්‍රඥාවන්ටමයි මේ කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා අරියං විසුද්ධං උත්තමං ඥාන දස්සනංති අරිය ඥාන දස්සනං. ආර්ය වූ විසුද්ධ වූ උතුම් වූ ඥාන දර්ශනය කියන අර්ථයෙන් අරිය ඥාන දස්සන කියලා වචනයක් හැදෙනවා. අලං පරියත්තං කිලේශ විද්ධංසන සමත්තං අරිය ඥාන දස්සනං කියන අර්ථයෙන් අල මරිය ඥාන දස්සන කියන වචනේ හැදෙනවා. කොහොමද? අලං පරියත්තං ප්‍රමාණවත් කිලේශ නැසීමට සමත් කියන අර්ථයෙන් තමයි මෙතන අලං කියන වචනේ යෙදේ. අලං කියන්නේ කෙලෙස් දුරු කිරීමට සමත්. ආර්ය ඥාන දර්ශනය කියන අර්ථයෙන් තමයි අලමරිය ඥාන දස්සන කියලා වචනේ හැදේ. එතකොට ඒ විදිහේ ඥාන දර්ශනයක් කෙලෙස් නැසීමට සමත් ආර්ය දර්ශනයක් මෙහි එහෙම නැත්නම් මොහුට ඇත්තේය කියන අර්ථයෙන් අලමරිය ඥාන දස්සනෝ කියලා වචනයක් හැදේ. එතකොට ධානාදී භේද ඇති උතුරු මිනිස් තමක් වූයේත් මෙයයි. කෙලෙස් මෙතනදී පුද්ගලයා නෙවෙයි ඇත්තටම අදහස් කරන්නේ මේ ඥානයටමයි. එතකොට ධානාදී භේද ඇති උතුරු මිනිස් තමක් වූයේත් මෙයමයි. කෙලෙස් නැසීමට සමත් විශිෂ්ට ඥාන දර්ශනයක් වූයේ මෙයමයි කියන අර්ථයෙන් ඒ විශේෂ වූයේ මෙයයි කියන අර්ථයෙන් අලමරිය ඥාන දස්සන විශේෂෝ කියලා වචනයක් එද. පැහැදිලිද? ඊට පස්සේ විස්තර කරනවා ඒ කෙලෙස් නැසීමට සමත් විසුද්ධ වූ ඥාන දර්ශනයම විශේෂයක් වූයේනුයි අලමරිය ඥාන දර්ශන විශේෂෝ කියලා ඒ විදිහට අර්ථය කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් කෙලෙස් නැසීමට සමත් විශිෂ්ට ඥානය කියන එකයි තේරුම. කෙලෙස් නසන්න සමත් විශිෂ්ට ඥානය. ඒ විදිහේ ඥානයක් මම ලබලා තියෙනවද කියලා කල්පනා කරන්න ඕනේ. සෝහං කියලා කියන්නේ ඒ විදිහේ විශේෂයක් ලැබුවා වූ මම පච්චිමේ කාලේ කියලා කිව්වේ මරණ මංචේ නිපන්න කාලේ කියලායි කියන්නේ. මරණාසන්න වෙලාවේදී පුට්ඨෝ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා විසින් ලැබූ ඒ විශේෂ ගුණයක් තියෙනවද කියලා අහද්දි එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා අපෙන් අහනවා නම් ඒ විදියට ඔබ වහන්සේ යම් කිසි මේ විදියේ ගුණයක් ලැබුවද කියලා අහනවා නම් න මංකු භවිසාමි මකු වෙන්නේ නැහැ මකු නොවන්නේමිද කියලායි මේ අහලා බලන්න කියන්නේ. ඒ කෙටිම කිව්වොත් මට මකු නොවි ඉන්න පුළුවන්ද? මොකක්ද මේ මකු වෙනවා කියලා කියන්නේ? අතිතක් හන්දෝ නිත්තේජෝ න හෙස්සාමි. අතිතක් හන්දෝ කියනකොට යම් බලන් පස්ස පාය නෑ. මේ කියන්නේ අර ශරීරය ඍජුව තියන් ඉන්න බෑ. ඇඟ පහත් වෙලා අතිත කන්ද හැදෙලිද? ඒ කියන්නේ තේජස ඇතුව මෙහෙම ඍජුව ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. තේජස අඩු වෙලා නිත්තේජෝ කියලා කිව්වේ ඒකයි. ඉතින් අර විජුව මේකට මුහුණ දෙන්න බෑ. කන්ද කියලා කියන්නේ අතරම පිට මේ ශරීරයනේ. ඒක එතකොට පාත් වෙලා විජුව ශරීරය තියාගන්න බැරුව ශරීරය කියන අතරම මෙතන අදහස් කරන්නේ විජුව මේකට මුහුණ දෙන්න බෑ කියන එකයි. මේකට විජුව මුහුණ දෙන්න බැරුව ඒ කියන්නේ හොඳට අර තේජස ඇතුව නිර්භයව විසරදව මේකට මුහුණ දෙන්න බැරුව ලැජ්ජාවටපත් වෙලා ඒ තත්වයටපත් වෙන්නේ නැතුව මේකට උත්තර දෙන්න පුළුවන්ද කියන එකයි අහන්නේ. හෙටියෙම කිව්වොත් ලැජ්ජා වෙන්නේ නැතිව මේ වගේ ප්‍රශ්නයක් අහති උත්තර දෙන්න පුළුවන්ද කියන එකයි. ඒවම් පච්ච වෙක්ඛන්තස්ස මෝග කාල කිරියා නාම න හෝති කියලා කියනවා. මේ විදිහට යම් කෙනෙක් සිහි කරනවා නම් ඒ කෙනාට හිස් කාල ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. හිස්ව ජීවිතය අවසන් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහේ ගුණ ධර්මයක් ඇති කරගන්න ඕන කියන නිරන්තරව උත්සාහවත් වෙනවා. දැන් අපි මේ ටික සජ්ජායනා කළාට ඇතිද? එහෙමනම් මේ කියවෙන විදිහට සජ්ජායනා කළොත් මේ ටික සම්පූර්ණ වෙයිද? හැමදාම දවසට තුන් වතාවක් දස ධම්ම සූත්‍රය සජ්ජායනා කරනවා. මේ ටික සම්පූර්ණ වෙයිද පොඩි අයස්ම? එහෙමනම් මොකද කරන්න ඕන? උත්සාහයෙන් වීර්යයෙන් තමන් මේ ගුණධර්ම දියුණු කරගන්න කටයුතු කරන්න ඕන. ඒකට දවසට වෙලාවක් වෙන් කරගෙන පරයන්ක භාවනාවක් සිද්ධ කරන්න ඕන. ඒත් එක්කම ධර්ම සජ්ජායන ආදිය තමන්ට ඉඩ ලැබෙන වෙලාවක කරන්න ඕන. ඒකෙදිත් විශේෂයෙන් තමන් තෝරගන්නේ කොහොඳයි ඒ සජ්ජායනාවලටත් තමන්ට අර නුවණ වැඩෙන විදිහේ කොටස් ටිකක් නේද? අර්ථය සහිතව තමන්ට හිතට හොඳට දැනෙන විදිහේ සජ්ජායනාවන් ටිකක් තේරුමත් එක්ක ලෑස්ති කරගන්න. හොඳයි. ඉතින් ඒ අපි ඔය දවස්වලත් කිව්වේ පဋාණ සජ්ජායනාව. ඒකට ඔය පටිච්ච සමුප්පාද විභංගයේ කොටසක් ඒ විදිහ ටිකක් හරි සජ්ජායනා කරන්න පුරුදු වෙන්න. ඉතින් ඒ කර්මය කර්මඵලය ගැන එතකොට හේතුඵල සම්බන්ධව තමන්ට අවබෝධයක් හැදෙනවනේ. එතකොට ඒ වගේ දේවල් පුරු කරගන්න ඕන. ඒ දේවල් පාඩම් කරගන්න ඕන. ඉඳ ලැබෙන වෙලාවට සජ්ජායනා කරන්න. ඉතින් ඒකත් ගොඩාක් උපකාරයි තමන්ට මේ උනන්දුව උත්සාහය හදාගන්න. ඒත් එක්කම ප්‍රධානම අර හොඳ සම්මාදිට්ඨියක් පවත්වා ගන්න. මේ කර්මය කර්මඵලය විශ්වාස නොකිරීම නිසා, කර්මය කර්මඵලයට වඩා වෙනත් දේවල් විශ්වාස කිරීම නිසා භික්ෂුන් වහන්සේලා අතර ගොඩාක් ප්‍රශ්න වෙනවා. පොඩි දේවල් නෙවෙයි. ඒ දේවල් අපිටම ඔය සමහර අවස්ථාවල් වල අත්දැකපු ඉන්නේ අහන්න දකින්න ලැබුණු දේවල් ඕන තරම් තියෙනවා. කර්මය ගැන වැඩි විශ්වාසයක් නැතිව සමහර විට හිතෙනවා අපිටම Tamanට බඩේ අමාරුවක් හැදෙනවා. එතකොට ඒක හිතෙන්නේ කවුරු හරි මොනවා හරි දීලා වින්ද නැති. එහෙම නැත්නම් ඔව් භූතේක් බඩට රිංගලා. එහෙම හිතන්නේ. ඉතින් එහෙම හිතනවා නම් අර මූලික සම්මාදිට්ඨියවත් තියේද? ඉතින් කම්මස්සකතා සම්මාදිට්ඨිය දැන් අපි කතා කළේ ඒ ටිකවත් නැතිකම. අපි කල්පනා කරලා බැලුවොත් තේරෙන්න ඕන දැන් යම් මට්ටමකට අභිධර්ම දැනීම තියෙනවනේ හැමෝටම. විපාකයක් නොවන දුක්ඛ වේදනාවක් තියෙනවද? දැන් මේ විපාක හිත් අතරේනේ තියෙන දුක්ඛ වේදනා තියෙනවා, දෝමනස්ස වේදනා තියෙනවා නේද? අහිතකර වේදනා විදිහට දැන් දෝමනස්ස වේදනාව ද්වේෂ හිතකම විතරයි යදේ. ඒතකොට ඒක විපාකයක් නෙවෙයි. ඒක තමන්ගේ අයෝනිසෝ මනසිකාරය නිසා පහළ වෙන්නේ. දැන් දුක් වේදනා තියෙනවා, කායිකව දැනෙන දුක් වේදනා. එහෙම එකක් විපාක නොවන හිතක් තියෙනවද කොහේ හරි ඔය 89 අතරේ? දුක්ඛ වේදනාවක් විපාකයක් නොවන එහෙම එකක් නැහැ. එතකොට ධම්මේ හැදිගව විස්තර කරනවා මේ හැම දුක් වේදනාවකටම ප්‍රධාන හේතුව අතීත කර්මයයි. ඊට අමතරව තව හේතු සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසානේ විස්තර කරන්නේ වාත සමුත්ථාන ආබාධා, පිත්ත සමුත්ථාන ආබාධා. ඒ තැන්වල මේ දේශනාව ගැන අටුවාවේ විස්තර කරන්නේ කොහොමද? මේක මේ ලෝක ව්‍යවහාරය අනුව භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාවක්. තව ටීකාවේ අමතර විස්තරයක් තියෙනවා. එතන කියන්නේ මොකක්ද? මෙතනදී මේ වේදනාව අනිවාර්යයෙන්ම කම්ම සමුත්ථානමයි. නමුත් ඒ බාහිර හේතුත් මේකට සම්බන්ධ නිසා ප්‍රකටම හේතුව අරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළේ. වාත සමුත්ථාන, පිත්ත සමුත්ථාන කියලා ලෝක ව්‍යවහාරේ ඉක්මවන්නේ නැතුව. ලෝකයේ ව්‍යවහාර කරනවානේ සෙම නිසා තමයි මේ ලෙඩේ හැදුනේ. මේ එහෙම නැත්නම් පිත වැඩි වෙලයි මේ ලෙඩේ හැදුනේ කියලා. හැබැයි ඒකෙන් උපදින දුක්ඛ වේදනාව අනිවාර්යෙන්ම කර්ම විපාකයක්. එතකොට අපි කල්පනා කරන්න ඕනේ එහෙමනම් ඒ ඔස්සේ නෙවෙයිද? දැන් එතකොට කිසිම කෙනෙකුට, බාහිර කෙනෙකුට පුළුවන් ද අපිට විපාකයක් නැත්නම් දුක් වේදනාවක් උපදවන්න? අපි හිතමුකෝ අපිට විපාකයක් නැහැ පිහියකින් යනුමක් කන්න. පිහියනුමක් කන්න විපාකයක් නැහැ. අනිත් අය එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි 100ක් 1000ක් කෝටියක් එකතු වෙලා පිහියකින් අනින්න හැදුවත් මේ කෙනාට ඒ විපාකය ලැබෙන්නේ නැහැ. එහෙමනම් එහෙම විපාකයක් ලැබුණොත් අපි කල්පනා කරන්න ඕන කොහොමද? මේක අපි අතීතයේ කරපු කර්මයක විපාකයක් නිසායි මේක ලැබුණේ. එහෙම නැතුව අසුවල්ලු මට කළා කියලා හිතුවොත් ඒක සම්මාදිට්ඨිය නෙවෙයි. කර්ම කර්මඵල ඇදහිීම නෙවෙයි. ඒ නිසා තමයි අපි ධර්ම මානසිකාර කරද්දී විශේෂයෙන්ම භාවනා මානසිකාරයේදී දැන් ඔය මොක්කුර රන්දර පොතේ හිම කියවලා බලුවොත් තේරෙනවා ඇති ඒකේ පච්චය පරිග්ගහ කොටසේදී ප්‍රත්‍ය විමසලා බලද්දී අපි හිතමු චක්කු විඥාන හිත කියලා. මේ චක්කු විඥානය කියන්නේ ඒතර විපාක හිතක් නේ. ඒතර මේ විපාක හිතේ අතීත හේතු අපි හොයලා බලමු. කොහොමද? අවිජ්ජා සංඛාර කම්ම ආදී මේ හේතු උපාදාන ආදී හේතු. ඒතර මේ කියන අතීත හේතු ප්‍රධාන වෙනවා මෙන්න මේ චක්කු විඥානය ඇතුලේ. ඒත් එක්කම වර්තමාන හේතු වස්තුව, කියන්නේ වස්තු රූපය කියන්නේ එතනදී චක්කු ප්‍රසාදය, ආරම්මණය, ඒතර ඒ ලැබුණු අරමුණ, ඒත් එක්කම මානසිකාරය, ඊට වඩා විශේෂයෙන්ම පස්සය, එතනදී පස්සය, ඒතර ඒත් එක්කම මානසිකාරය සහ ආලෝකය කියන මේ හේතු බලපා. එතකොට මෙන්න මේ හේතු නිසා තමයි මේ හිත පහළ වුණේ කියලායි ධර්මයේ විමසන්න කියලා කියන්නේ. එහෙම නැතුව මේ රූපය මට පෙන්වුවේ අසුවල්ලුයි කියලා කේන්ති ගත්තොත් එතකොට ඒක සම්මාදිට්ඨියක්. ඔන්න ඔය අවබෝධය හදාගන්න තමයි අපි භාවනාමය ඥානය ඇති කරගත යුත්තේ. එහෙම නැතුව දැන් ඇතම් කෙනෙකුට පොත බලලා ওই ටික සමාන මතක තියාගෙන හිතිනුත් මානසිකාර කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න දැනීම නැත්තම් ඒ කෙනාගේ ධර්ම වැඩිලා නැහැ. ඉතින් ඒ කෙනා සමහර විට මේක මානසිකාර කරන්න උත්සාහවත් වෙලා තිබුණත් ඕක සමහරට පාඩම් කරලා තියෙන්නත් පුළුවන් මේ. හැබැයි සැබෑ ධර්ම සැබෑ අවබෝධය හැදිලා නැහැ. Tamanට මොකක් හෝ පීඩාවක් ඇති ඒකට අර කවුරු හරි වෙන කෙනෙක්ව නම් ඒකට හේතුව විදියට දකින්නේ අමනුස්සෙක් නම්, එහෙම නැත්නම් කවුරු හරි වෙන භික්ෂුවක් හරි ගිහියෙක් හරි කවුරු හරි නම් මේ දේ කළා කියලා හිතෙන්නේ. එතනම මේ කෙනාගේ අපි කලින් දවසක කතා කළා මතක ඇති දික්ටි සම්ප්‍රයුක්ත හිත් 15. සත්වෝතිවා සත්තස්සාතිවා ගණ්හන්තස්ස දිඨාසකෝ උපජ්ජති. මතක ඇති කොහෙද තිබුණේ? දැන් කීප වතාවක් ආවා සබ්බාසව සූත්‍ර අටුවාවේ. මේ සත්වයේ, ඒ කියන්නේ දිගට ඉන්න සත්වයෙක් ඉන්නවා, මේ සත්වයෙකුට අයිති දිගට පවතින දෙයක් තියෙනවා කියලා ගත්තොත් මේක දික්ටි ආශ්‍රවයයි. එහෙමනම් දික්ටි සම්ප්‍රයුක්ත අකුසල් හිත් 15 වෙන්නේ. ඉතින් එහෙමනම් කොයිතරම් අපි කල්පනාකාරී වෙන්න ඕනද මේ කර්ම කර්මඵල හේතු හේතුඵල වශයෙන් මේ දේවල් දකින්න නේද? ඒ විදිහට කටයුතු කරනවා නම් යම් කෙනෙක් මේ අපි අතර කලාතුරකින් හරි ඇති වෙන්න පුළුවන් මොනවා හෝ ගැටලු තියෙනවා නම් ඒව ඇති වෙන්නේ නැහැ. තමන්ට ඇති වෙන පීඩාවල් කරදර ඒ තැන්වලදී තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න යන්නේ නැහැ. ඒත් ඒ වගේම අර වගේ මිත්‍යා අදහස් වලට එන්නේ නැහැ. අමනුෂ්‍යෝ තමයි මේවා කරන්නේ. ඉතින් අමනුෂ්‍යෙක් හරි එහෙම දෙයක් කරන්න තමන් අතීතයේ කරපු කර්මයක් තියෙන නිසායි. ඇත්තටම අමනුෂ්‍යේ බඩට රිංගුවයි කියමුකෝ. ඒකත් උනේ තමන් අමනුෂ්‍යෙක්වත් වෙලා. ඒ ජීවිතේක කාගේ හරි බඩකට රිංගලා තිබිලා. ඒ වගේ එක විපාකයක් නිසා නේද? ඉතින් ඒ වගේ මොකක් හෝ තමන් අතීතයේ කරපු කර්මයක විපාකයක් නිසා තමයි තමන් හිම විපාක වෙනව නම් වෙන්නේ. හැබැයි ඇත්ත කතාව දැන් ඒ විදිහට සැක කරන්නේ නම් තමන්ගේ මනසේ තියෙන දුර්වලකම් නිසා බොහෝ සෙයින්ම ඉතින් අසනීප පිරිසට ඇති වෙනවා. ඉතින් විවිධ හේතු නිසා නේද? දැන් විතක ආහාර නොසුදුසු ආහාරයක් අරගෙන ඒකට අර කොහෙවත් නැති අමනුෂ්‍යෙක්ද ඵලි. තමන්ට සප්පාය නැති ආහාරයක් තියෙනවා පිණ්ඩපාතේ. ඉතින් තියෙන කෑදරකමකට හරි මොකට හරි ඕක වළඳනවා. ඉතින් බඩේ අමාරුවක් හැදෙනවා. ඉතින් ඒකට අමනුෂ්‍යයෝද ඵලි. දැන් ඒක අමනුෂ්‍යෙද්ද කලි අමනුෂ්‍යයා තමයි අන්න අර කෑදරකම. කෑදරකම තමයි ඒක අමනුෂ්‍යයා නේද? ඉතින් ඕකට යන්ත්‍ර දාලා හෝ එහෙම නැත්නම් බලිතොවිල් කරලා හෝ මොනවා හරි වෙන සජ්ජායනා කරලා හරි ඕක අයින් කරගන්න පුළුවන් වේද? එහෙමයි වෙන්නේ. ඉතින් ඇතැම් කෙනෙකුගේ හිතෙන් ඇති වුණු අසනීප තියෙන්න පුළුවන්. හිතෙන් හදාගත්තු. ඒ වගේ දෙයක් නම් සමහර විට ඒ වගේ දෙයක් කළොත් අයින් වෙන්න පුළුවන්. ඒක හිතෙන් හැදුණු දෙයක්. ඒක නිසා අපි මෙන්න මේ කියන සම්මාදිට්ඨිය හැමෝගෙම ඇති කරගන්න ඕනේ. ඒ එහෙම අපි ඇති කරගත්තොත් ඒ වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ. තමන්ට ඇති වෙන පීඩා කරදරවලදී තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඒ නිසා අපි නිතර උත්සාහවත් වෙමු. මේ හේතුඵල වශයෙන් කර්ම, කර්ම විපාක වශයෙන් දේවල් දකින්න. ඒකට ඒ කර්මය පිළිබඳව අවබෝධය හදාගත්තම ජීවිතේ බොහොම සුවදායි, නිදහස්. දැන් කලිනුත් අපි මේ උදාහරණේ කියලා තියෙනවා. අපි හිතමුකෝ අපිට අපවත් වෙන්න හේතු වෙනවා මොකක් හෝ බඩේ අමාරුවක් ඇතිලා. ඒ බඩේ දැන් අපවත් වෙන්නම ළඟයි කියලා හිතමුකෝ. ඒ වෙලාවේදී අපි කල්පනා කරනවා මේ බඩේ අමාරුව නම් හැදෙන්න ඇත්තේ අසුවල්ලු වහ දීලා වින්දේ. අසුවල්ලු මොකක් හරි කරලා වින් නැති මේ බඩේ අමාරුව හැදුනේ. කුසල් හිතක්ද අකුසල් හිතක්ද? ඕක වැඩිලා අපවත් වුණත් කොහෙ උපදීද? බ්‍රහ්ම ලෝකේ. එහෙමද? බ්‍රහ්ම ලෝකෙ උපදීද? ඔව්. ඉතින් ඒතොර හිතාගත්තේ කොහෙට යන්න වෙයිද හිතාගන්න බෑ නේ. ඔහේ හරි යටතැනකට තමයි. ඔව්. පැහැදිලිද? ඇත්තටම ඒ වගේ කවුරු හරි අපිට වහක් දීලම කියලා හිතමුකෝ. වහක් දීලම අපිට අපවත් වෙන්න වෙනවා. අපි කොහොමද කල්පනා කරන්න ඕන? අසුවල්ලු දුන්නද දන්නේ? එහෙමද? ප්‍රතිකාරයක් කරන්න පුළුවන් නම් කරගන්න ඕන. හැබැයි කරලත් බේරෙන්න බැරුව අපවත් වෙන්න යනවා කියන්නේ හිතන්න තියෙන්නේ මේක කර්ම විපාකයක්. අතීතේ මම මේ විදිය දෙයක් කරලා තියෙනවා ඇති. ඒකේ විපාක විදියට තමයි මේක මට විඳින්න උනේ. ඉතින් ඒ නිසානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කම්මස්සකෝමි කම්මදායාදු කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ කියලා. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේටත් මේ කර්මයට යටත් වෙන්න සිද්ධ වුණා. භාග්‍යවතුන් වහන්සේටත් කොන්දේ අපහසුතාව තිබුණා. ලේ අතිසාරය වැළඳුණා. ඒත් වගේම හිසරදයක් පැවතුණා. ඉතින් මේ විදිහේ විපාකවලට මුහුණ දෙන්න වුණා. අග්‍රශ්‍රාවක මහමුගලන් මහරහතන් වහන්සේටත් ඒ වගේ විපාකවලට මුහුණ දෙන්න වුණා. දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේලාට ඒ වගේ අර නිന്ദා අපහාසවලට මුහුණ දෙන්න වුණා. චක්කුපාල මහරහතන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලාට ඇස් අන්ධ වීම ආදී වුණා. ඉතින් මේ විදිහේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිම ඒ වගේ උතුමන් වහන්සේලාටත් එහෙම දේවල් වුණා නම් මට විනේක ගැන කවර කතාවද? එහෙමනම් මම මේ දුකෙන් ඉදිරියට මේ දුක් විඳින්න වෙන එකෙන් මිදෙන්නයි උත්සාහවත් වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරගන්න ඕන. ඉතින් මේ දුක් සහිත සංසාරය සංසාරයේ පැවැත්ම නිසා තමයි ඒකේ වැරද්ද. මේ ස්කන්ධ දුකේ වැරද්ද මිසක බාහිර කෙනෙකුගේ පුද්ගලයෙකුගේ වැරද්ද නෙවෙයි. ඉතින් මේ ස්කන්ධයන් ටික පහළ වුණ නිසානේ මේ දුක විඳින්න උනේ. දැන් මේ ස්කන්ධ පහළ නොවුණා නම් මේ දුක විඳින්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්කන්ධයන්ගේ පහළ වීම තමයි දුක. ඒ දුකට හේතු වුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවය කෙරෙහි කලින් ඇති වුණ භව තෘෂ්ණාව. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ ඉපදෙන්න කරපු කර්මය තියෙනවානේ. ඒ වෙලාවේ භව තෘෂ්ණාව නොසිඳී පැවතුණු නිසානේ මේ මනුෂ්‍ය ආත්ම භාවය ලැබුණේ. මේ කර්ම මේ මනුෂ්‍ය අපිටම මේ ජීවිතේ අපිට ලැබුණේ බුද්ධ වන්දනාවක් කරපු එක, එහෙම නැත්නම් ධර්ම දේශනාවක් අහපු එක ප්‍රතිඵලයක් විදියට කියලා. ඒ වෙලාවේ භව තෘෂ්ණාව ක්ෂය වෙලා තිබුණා නම් රහත් වෙලා හිටියා නම් මේ භවය ලැබෙන්නේ නැහැ. එහෙම නොතිබුණු නිසා තමයි මේ ස්කන්ධ දුක හටගත්තේ. එහෙමනම් ඒක තමයි දුකට හේතුව. එහෙම නැතුව අර පුද්ගලයා නෙවෙයි. පැහැදිලි නේද? ඒකට සමුදය සත්‍ය කියලා ඒ නිසා දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ භව තෘෂ්ණාව නේද? ඒක මේ තෘෂ්ණාව නිසා තමයි මේ දුක හටගත්තේ. එහෙමනම් ඒ දුකින් නිදහස් වීම කියන්නේ නිර්වාණ ධාතුවයි. ඒ සඳහා පිළිපැදිය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් ඒ සඳහා තමන්ට ඒ අවශ්‍ය කටයුතු කරන්න ඕන. ඒ සඳහා හේතුපනිශ්‍රේ සැලසේවා කියලා ඉතින් කල්පනා කරගන්න ඕන. එහෙමයි අපි සිහි කරගන්න ඕන. එහෙම හදිසියේ අපවත් වෙන්න සිද්ධ වුණත් ඒ වගේ අවස්ථාවක එහෙම හිත හදාගෙන තමයි
ජීවිතේ අවසන් වෙන්න ඉඩ තියන්න ඕනේ. එහෙම නැතුව අර වගේ වටේ පිටේ දේවල් හිතන්න ගියොත් අනිවාර්යයෙන්ම නරක තැනක උපදින්න හේතු වෙනවා. ඒ නිසා ඉතින් අපි කල්පනා කරගනිමු. ඉතින් මේ සූත්‍ර සාකච්ඡා කිරීම වශයෙන්, ධර්ම සාකච්ඡා කිරීම වශයෙන් අපි රැස් කරගත්තු හැම කුසලයකම ශක්තියනොත් අපි හැම දිනාටම ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසලය හේතුපනිත්‍ය වේවා. ඒ වගේම මේ කුසලය අනුමෝදන් වෙන යම්තාක් සත්පුරුෂ පිරිසක් වෙනවද, මිය පරලෝකයේ ඥාති හිත මිත්‍රාදී පිරිසක් වෙනවද, යම්තාක් දෙවි දේවතා පිරිසක් වෙනවද, ඒ සෑම සියලු දෙනාටම මේ කුසලය නිවන් අවබෝධය පිණිසම හේතුපනිත්‍ය වේවා. මේ ලක්දිව වාසී, මේ පෘථුවිය වාසී, මේ සක්වල වාසී, අනන්ත සක්වල වාසී සියලුම සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චතුරාර්ය සත්‍යම අවබෝධ කරගනිත්වා කියලා අපි ඒ අදහස ඇතුළු දෙවියන් ඥාතීන්ට පින් අනුමෝදන්.